දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාන්ත පින්වත්නි අපි නිසරණවන්නේ සෙන්සුරාදා දවස සෙන්සුරාදා අපි කරන්නේ ධර්ම සාකච්ඡාවක්. ඉතින් මේදී අපි මුලින්ම යෝගාශ්‍රමයේ කතිකාවත හෝ යෝගාශ්‍රමයේ දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ මේ දිනවල අපි සංගීත සූත්‍රය මුල් කරගෙන දවසේ සාකච්ඡාවට මාතෘකාව සපයාගෙන ඒ ඔස්සේ ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. ඉතින් අදත් පිරිසුදානමින් ඉන්න උත්තරාන්සානාසේ තුදෙන්ම නැගිටලා ඒilla ද සූදානමින් ඉන්නවා පොත ඉදිරිපත් කරන්න. ඉතින් මම ආරාධනා කරනවා එහෙනම් අදට නියමිතයි මං හිතන්නේ මේ යෝගාශ්‍රමයේ කතිකාවතේ දෙවනි කොටස හරි නේද? ඔව්. ඉතින් එමුනම් යෝගාශ්‍රම කතිකාවත කියවීමෙන් අද සාකච්ඡා ආරම්භ කරන්න කියලා මම උත්තරාන්ද සාමණේරහන්සට ගෞරවයෙන් ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවසරයි ස්වාමීන් වහන්ස. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතු. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස් හි නොබිනිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තුස්මින් හසනීයත් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යු හේයින් ආරාමයේ හිද ගමෙහි හිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත්කොට හඬ නගා සිනාව නොකළ යුතු. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කපියේපි න කාතබ්බා ආමිසත්තාය ලෝලතායි යු හේයින් කැප දෙයෙහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු හැමදෙමින්ද ගඳදුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහල් සංගුණ හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟ අල්ලා ආදර නොදක්විය යුතුයි. අන්‍යනට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්තේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසි ලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභන් තේවං න රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් ශීලාභරණය මෑමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්තකිලමතානු යෝගයට අයත්වන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසි ලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයකු සමග ගොස් නොපුමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණ සන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා දුතාංගාදිය ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙස්සනට නොදැනෙන සේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදී තබ්බං ඊ වදාළ බැවින් රණරිද්දී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අර මුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වීම නම් නැවත බාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුළදී ඉදිරිපත් කළ යුතු බැවනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවදි වූද උපවැදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් නොකරගත යුතු. බද සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සීලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහිගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන්වැල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
දැන් ඉතින් අපි මේ මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවත. ඊට පස්සේ ඉතින් අපි අද ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාව සපයා ගන්නවා. මේ වෙනකොට සංගීත සූත්‍රයේ කොටස් 9කින් යුක්ත කොටසින් තමයි අපි මාතෘකාව සපයාගෙන යන්නේ. ඉතින් අද දවසේ ඉතිරි වෙලා තියෙන මේ කාරණා 9ක් අඩංගු මේ කොටසේ ඉදිරිපත් කරන්න කියලා නැවතත් මම උත්තරානු සාමිනාසයට ආරාධනා කරනවා.
අවසරයි සාමිනාස. අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන නව ධම්මා සම්මදක්ඛහතා. තත් සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉඳං බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ නව. ඇවැත්නි දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද නව ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද බොහෝ කලක් සිටිය හැකිවන්නේද එසේ වනු පිණිස එහි තොප සීලු දෙනාම විසින් සමගව ගෙය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවිමිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම නව දෙනෙක්ද යත් නව අක්කනා අසමයා බ්‍රහ්මචරිය වාසාය. ඉදාහුසෝ තථාගතෝච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ. ධම්මෝච දේසියති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ. අයංච පුග්ගලෝ නිරයං උප්පන්නෝ හෝති අයං පඨමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරිය වාසාය. බ්‍රහ්මචරිය වාසයට නොසුදුසු කාල වූ අක්ෂණ නවයක. ඇවැත්නි මෙහි අරහත් වූ අරහත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සේක් වෙති. කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන, ගෙන දෙන මාර්ගඥාන ප්‍රතිවේදයට යන සුගතයන් විසින් ප්‍රකාශිත ධර්මයද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙමේ නිරයට වන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්ය වාසයට නුසුදුසු කාලය වූ පළමුවැනි අක්ෂණයයි. පුනජපරං ආවුසෝ තථාගතෝච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ. ධම්මෝච දේසියති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමි සුගතප්පවේදිතෝ. අයංච පුග්ගලෝ තිරච්ඡාන යෝනිං උප්පන්නෝ හෝති අයං දුතියෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචරිය වාසාය. පෙය්‍යාලං පෙත්ති විෂයං උප්පන්නෝ හෝති පෙය්‍යාලං අසුරකායං උප්පන්නෝ හෝති පෙය්‍යාලං අඤ්ඤතරං දීඝායුකං දේවනිකායං උප්පන්නෝ හෝති පෙය්‍යාලං පච්ඡන්තිමේසු ජනපදේසු පච්ඡා ජාතෝ හෝති මිලක්කේසු අවිඤ්ඤා තාරේසු යත්ත නත්ති ගති භික්ඛූනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් අයං චට්ඨෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. තවද අනෙකක් ඇත. ඇවැත්නි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන මාර්ගඥාන ප්‍රතිවේදයට යන සුගතයන් විසින් ප්‍රකාශිත දහමද දෙසෙයි. එහෙත් මේ පුඟුල් තෙමේ තිරිසන් යෝනියට පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්ය වාසයට නොසුදුසු කාලය වූ දෙවෙනි අක්ෂණය. පෙයාලං ප්‍රේත ලෝකයට පැමිණියේ වෙයි. පෙයාලං අසුර නිකායට පැමිණියේ වෙයි. පෙයාලං දීර්ඝායුෂ්ක දේව නිකායට පැමිණියේ වෙයි. යම් තැනක මහණුන්ගේ, මෙහෙණන්ගේ, උවසුවන්ගේ, උවැසියන්ගේ හැසිරීමක් නැති, පවුපින් දන්න උන් නැති ප්‍රත්‍යන්තෙහි වූ මිලෙච්ච ජනපදයන්හි උපන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්ය වාසයට නොසුදුසු කාලය වූ සවනි අක්ෂණය වෙයි. පුනචපරං ආවසෝ තථාගතෝච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බෝධෝ ධම්මෝච දේසියති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ. අයංච පූග්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝච හෝති මිච්ඡාදිට්ඨිකෝ විපරීත දස්සනෝ. නත්ති දින්නම් නත්ති ඉට්ටං නත්ති හුතං නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්තීති. අයං සත්තමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. තවද අනෙකෙක ඇවැත්නි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන මාර්ගඥාන ප්‍රතිවේදයට යන සුගතයන් විසින් ප්‍රකාශිත ධර්මයේද දෙසෙනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකක උපන්නේද වෙයි. එහෙත් හෙතෙමේ දුන්දෙහි පල නැත, යාගයෙහි වරහන් තුල මහදන්හි පල නැත, පූජායෙහි පල නැත, සුක්‍ෘත දුෂ්කෘත වරහන් තුල කුසල අකුසල කර්මයන්ගේ පල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවට කළ සත්කාරයෙහි පල නැත, පියාට කළ සත්කාරයෙහි පල නැත, උපපා දුක වරහන් තුල කම් වූ පරිදි මෙරි උපදනා සත්වයෝ නැත, සම කෙනෙක් මේ ලොවද පරලොවද තුමු වෙසසි නුවණින් දැන පසක්කොට පවසන්නාහුනම් එසේ වූ සම්‍යක්ගත වරහන් තුල නොවැරදි මගින් ගිය සම්‍යක් ප්‍රතිපන්න වරහන් තුල නොවැරදි මඟ පිළිපන් මහාන බමුණෝ ලොවෙහි නැතයි ගත් පෙරළුණු දෘෂ්ටි ඇති මිසදුටුවෙක් වෙයි. මේ බ්‍රහ්මචර්ය වාසයට බ්‍රහ්මචරි වාසය පිණිස නොසුදුසු කාල වූ සත්වනි අක්ෂණය වෙයි. පුනජපරං ආවසෝ තථාගතෝච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ ධම්මෝච දේසියති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ. අයංච පුග්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ ඒලමුගෝ න පටිබලෝ සුභාසිත දුබ්භාසිතාන මත්ත මඤ්ඤතුං. අයං අට්ඨමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. තවද අනෙකෙක ඇවැත්නි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන මාර්ගඥාන ප්‍රතිවේදයට යන සුගතයන් විසින් ප්‍රකාශිත ධර්මයේද දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකක උපන්නේද වෙයි. එහෙත් හේ නුවණ නැති ජඩ වූ කෙලතොළු වූ මොනවට කීද නපුරුකොට කීද වචනයන්ගේ අර්ථ දැනගන්නට ප්‍රතිබල නොවේ. මේ බ්‍රහ්මචර්ය වාසයට නුසුදුසු කාල වූ අටවැනි අක්ෂණය වේ. පුනජපරං ආවසෝ තථාගතෝච ලෝකේ න උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ ධම්මෝච න දේසියති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ. අයංච පූග්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝච හෝති පඤ්ඤවා අජලෝ අනේල මූගෝ පටිබලෝ සුභාසිත දුබ්බාසිතා සුභාසිත දුබ්බාසිතාන මත්ත මඤ්ඤතුං.
මඤ්ඤාතුං
මඤ්ඤාතුං අයං නවමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරිය වාසාය. තවද අනෙකෙක ඇවැත්නි, අරහතු සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොව නොපහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන කෙලෙස් පිරිනිවන ගෙන දෙන මාර්ගඥාන ප්‍රතිවේදයට යන සුගතයන් විසින් ප්‍රකාශිත ධර්මය වූ කලි නොදෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකක උපන්නේද වෙයි. හේ ප්‍රඥා ඇත්තේ ජඩ නො වූ කල කෙලතුළු නො වූ මොනවට කීද නපුරුකොට කීද වචනයන්ගේ අර්ථ දැනගන්නට සමර්ථ වෙයි. මේ බ්‍රහ්මචර්ය වාසයට නොසුදුසු කාල වූ නවවැනි අක්ෂණය වෙයි.
හොඳයි, ඉතින් අද ඇත්තටම අපිට මේ බ්‍රහ්මචර්ය වාසයට නොසුදුසු කාල නොසුදුසු අවස්ථා නමයක් ගැනයි කතා කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එනවා අෂ්ට දුෂ්ටක්ෂණ කියලා, ඒ කියන්නේ අට ආකාර අපිට තියෙන අභාග්‍ය සම්පන්න අවස්ථා කියලා. ඉතින් ඒකේ මේ නවවැනි අවස්ථාවකුත් එක්ක නවවැනි නම ආකාර මේ බ්‍රහ්මචර්ය වාසයක් කරන්න බැරි, නිවනක් ප්‍රාර්ථනා කරන්න නැත්නම් නිවනක් සාක්ෂාත් කරන්න බැරි යුග අවස්ථා නමයක් තමයි අඳලා දෙන්නේ. ඉතින් කාතකින් මේ අනිත් පැත්තට තේරුම් ගන්න පුළුවන් මේ නමෙන් නිදහස් වෙලා මේකෙන් ඉවත් වෙලා මේ අක්ෂණයක් ලබන්න පුළුවන් නම්, අවස්ථාවක් ලබන්න පුළුවන් නම් ඒක ලොකුම පිනක් තමයි. දැන් අවස්ථා නමේ පොඩ්ඩක් කෙටියෙන් ගත්තොත් නිරය උපත ලැබනවා. දැන් ඒ කියන්නේ දැන් හිතන්න, දැන් මේ කාලේ වුණත් දැන් බුදුන් දහම බුදුරජාණන් වහන්සේගේ දහමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලෙම වුණත් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේත් පහළ වෙලා ඉන්නවා, ධර්මයක් තියෙනවා, සංඝයා ඉන්නවා. හැබැයි ඉතින් සෑහෙන පිරිසක් නිරය උපත ලැබලා තියෙනවා, අපාගත වෙලා ඉන්නවා නේද? අපාගත වෙලා ඉන්න ඉතින් ඒ පිරිසට කිසිම පිරිසරණක් නැහැ. ඉතින් මම අහලා තිනවා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන අවස්ථාවේදී පොඩ්ඩක් මේ ගිනි දැල් නිවෙනවා එහෙම කතාවක් එහෙම. නමුත් අර ධර්මය අවබෝධ කරගන්න කිසිම එහෙම හැකියාවක් නැහැ. මොකද මේ උපත ලැබලා තියෙන්නේ නිරාගතව. අපාගතව තමයි උපත ලැබලා තියෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා බණ කියනවා, ශාසනයක් පිහිටවලා තියෙනවා. ඉතින් සංඝ පිරිසක් ඉන්නවා, බොහොම හොඳින් ශාස්ත්‍රීයකව ඒ කටයුතු සාසනික කටයුතු සිද්ධ වෙනවා. නමුත් ඉතින් අර සෑහෙන පිරිසක් ඉතින් අපි කියමු ඔන්න නිරයට තමයි ගිහිලා තියෙන්නේ. තා පැත්තෙන් පෙනෙනවා තිරචාන යෝනි කියලා. මේ කියන්නේ තිරසන්ගත උපත ලැබලා තියෙනවා නේද? කුරුල් වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්, මේ වෙනත් තිරසන්ගත සතෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතින් හිතාගන්න බැරි තරම් සෑහෙන ප්‍රදේශයක් තියෙනවා මේ මේ සත්තු උපත ලබන විවිධාකාර අනිකුත් මේ තිරචාන යෝනි කියලා සම්පූර්ණයෙන්ම කියන්නේ තිරිසන්ගතව උපත ලැබලා තියෙනවා. ඉතින් ඒ ඇටත් කිසිම මේ ධර්මය තේරුම් ගන්න, හදාරන්න, පැවිදි වෙන්න, මනම් භාවනාවක් කරන්න මේ කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් බහුතරයක් ඉන්නේ උතන තමයි. ඒක අපි හිතනවා මේ මනුස්ස ලෝකේ තමයි මේ මිනිස්සු වැඩි, ජනගහනය වැඩි, අරකද මේකද කියලා. නමුත් වැඩි පිරිසක් ඉන්නේ අපාගතව. ඒක තිරිසන් යෝනියේ තිරිසන්ගතව ඉපදිලා සම්පූර්ණයෙන්ම වැඩි පිරිසක් ඉන්නවා. නැහැ මත් නැත්තම් අපාගතව සෑහෙන පිරිසක් ඉන්නවා. තවත් අවස්ථාපිනව ප්‍රේත ආත්මවල, ප්‍රේතාත්මවල සෑහෙන තවත් පිරිසක් ඉන්නවා. ඊළඟට අසුර ආත්මවල තවත් පිරිසක් ඉන්නවා. එතකොට මේ ටික ගත්තොත් ඇත්තටම මේ හුඟක් වෙලාවට මේ කතා කරන්නේ සතර අපාය. මේ කතා කරන්නේ නිරය, තිරිසන්, ප්‍රේත, අසුර කියන්නේ ඉතින් සතර අපාය. සතර අපාය උපත ලැබලා තියෙනවා නම් ඒ කියන්නේ කිසිම පිළිසරණක් නැහැ. බුදු කෙනෙක් මෙහි පහළ වෙලා බණ කියනවා, ධර්මයක් දේශනා කරනවා, සෑහෙන පිරිසක් නිවන් දකිනවා. ඉතින් අරගොල්ලන්ට මඟ හැරෙනවා. මොකද අපාගත වෙලා ඉපදලා තියෙන්නේ බුදුහාඳුරෝ එහෙ පහළ වෙලා මේ ඔක්කොම වැඩට යන අතරේ ඉතින් අවාසනාවකට අර පිරිස අපාගත වෙලා එක්කෝ තිරිසන්ගත වෙලා එක්කෝ මේ කෙලින්ම නිරයක උපත ලැබලා නිරයත් ඉතින් සෑහෙන එක එක ජාති නිරයන් ගොඩක් විස්තර කරනවා. ඒවැය කොහේ හරි ගිහිල්ලා හිර වෙලා, එහෙමත් නැත්නම් ප්‍රේත ලෝකයට ගිහිල්ලා හිර වෙලා, එහෙමත් නැත්නම් අසුර ලෝකයට ගිහිල්ලා හිර වෙලා. ඉතින් මේ වගේ අවස්ථා මේ බුද්ධ කාලෙදී උනත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය මුගලන් මහරහතන් වහන්සේ එහෙම මේ ප්‍රේතවත්තු කියලා අහලා තිනේ නේද? ඉතින් මේ ප්‍රේතවත්තුල එහෙම තියෙන්නේ ප්‍රේත ආත්ම භාවවල උපත ලැබපු සෑහෙන පිරිසක් එක්ක යම් යම් අවස්ථාවන්වලදී කතා බහ කරලා තිනවා. එයා කරපු පාප කර්ම එහෙම හෙලිදරව් වෙලා තිනවා. ඉතින් උන්වහන්සේගේ තියෙන ඒ ඉද්දි බලයෙන් මේ කතා බහ කළා, යම් කිසි සංවාදයක් ඇති කරගෙන ඒ විස්තරات ඉතින් කියලා දීලා තිනවා. ඉතින් එයාට පිරිසරණක් වෙන්න බෑ හුඟක් කාලවට. තියා දැන්ම අවස්ථා තියෙනවා පිළිසරණක් වෙන්න වෑයම් කරපු. ඒ කියන්නේ දැන් ඇතම් ප්‍රේත අවස්ථාවක ඔන්න ඇවිල්ලා පෙනී සිටිනවා, මෙන්න මෙහිමයි මං හරිම දුකටපත් වෙලා තියෙන්නේ, ඔබ වහන්සේ පුළුවන් නම් ගිහිලා මෙන්න මේ පින්කම කළා මට අනුමෝදන් කරවන්න කියලා කියනවා. ඉතින් එහෙම අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ වගේ අර ප්‍රියංකර මාතා වොන්නෝම කියලා හරි ප්‍රසිද්ධ මේ ප්‍රේතාත්ම භාවවල හිටපු ප්‍රේතියන් එක්ක එහෙම කරපු සංවාද යම් කිසි සාකච්ඡා ඒව හැමත් පොතේ තියෙනවා. ඒ නිසා ප්‍රේත ලෝකයේ යම්ස කෙනෙක් උපත ලැබලා තිනවන නම් එතරම් හරිම අභාග්‍ය සම්පන්නයි. ඉතින් මෙහි ශාසනයක් ක්‍රියාත්මක වෙනවා, පිහිටවල තිනවා, බුදුහාඳුරෝ බණ කියනවා. නමුත් ඉතින් අරයට අහන්නවත්, ඒක පිළිපදින්නවත්, අනුගමනය කරන්නවත්, පිළිවෙත අත්පුරන්නවත් ඒ මොකක්වත් අවස්ථාවක් නැහැ. ඉතින් තිරසංගත ආත්ම භාවවල එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් ඔය මණ්ඩුක දිව්‍ය පුත්‍ර එහෙම අහලා තින් නේද? ඉතින් ඒකත් දිහාම හරි කලාතුරකින් වෙච්ච එකක්. ඒ මේ ගෙම්බෙක් වෙලා ඉපදිලා මේ ඉතින් තිරසංගතව ඉතින් ඒ භාවයේදී මොකක්වත් අවබෝධ කරගන්න බෑ. හැබැයි ඉතින් මොකද්ද බණක් ඇහෙනවා. ඒ ඇහිච්ච එකට පොඩ්ඩක් නිකන් හිත ගිහිල්ලා ඒකේ බුද්ධ වචනේ නිකන් තේරුම් අරගෙන නෙමෙයි නිකන් හඬට වශී වෙලා වගේ යන්තම් දිව්‍ය ලෝකෙක උපදිනවා. හැබැයි බහුතරයක් දෙනාට මොකක්වත්ම නැහැ. ඉතින් සම්පූර්ණයෙන්ම අපාගත වෙලාමයි ඉන්නේ. කිසිම එහෙම හැලහොල්මලක් නැහැ. කිසිම බණක් අහන්න එහෙම කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් බහුතරයක් පිරිස ඒ විදිහට මගහැරෙනවා. අවස්ථා මගහැරලා යනවා. ප්‍රේත තිරච්ඡාන අසුර. අසුර ආත්ම භාවය ඉතින් සාමාන්‍යයෙන් පෙනෙනවා එක එක ජාතියේ මේ අසුර පැති. දැන් ඔය අසුරයින් එක්ක ඇති කරගත්ත යුද්ධයක් එහෙම ගැනත් කතාවක් එනවා. ඒ කාලේ අසුර සහ අසුර අතර යුද්ධයක්. දිව්‍ය ලෝකවල ඉන්න දෙවියොයි, ඒ කියන්නේ කවුද මේ සක්‍ර දෙවීන්ද්‍රයතුළු පිරිසයි, අසුර ආත්ම භාවවල ඉන්න තවත් පිරිසකුයි අතර ඇතිවෙච්ච මේ එක්තරා අන්දමක මේ යුද්ධයක් ගැන හැමවත් සඳහන් වෙනවා මේ විවිධ සූත්‍රවල. උදාහරණයක් වශයෙන් ඔය යවකලාපි සූත්‍රදී මෙවන්ගේ යුද්ධයක් හැමවත් සඳහන් වෙනවා. කෙසේ නමුත් ඉතින් ඒ අසුර ලෝකවල සාමාන්‍යයෙන් කියන්නේ මේ ඉතාම විශාල ශරීරයක් සහිතව තමයි ඒ අය උපත ලබන්නේ. ඉතින් ඒයත් මේ සුදුසු නැහැ. එයාටත් හැකියාවක් නැහැ මේ ධර්මයක් අවබෝධ කරගන්න. හැබැයි විටින් විට ඒ අයත් ඇවිල්ලා බුදුහාඳුරු සම්මුඛ වෙච්ච අවස්ථාවක් තියෙනවා. දැන් ඔය මේ මොකක්ද ඒකට කියන්නේ වේපචිත්ති කියලා අසුරේන්ද්‍රයෙක් ගැන එහෙම අහලා තියෙනවද නේද? වේපචිත්ති අසුරේන්ද්‍රය හැම ඇවිල්ලා මේ යම් යම් අවස්ථාවන්වලදී බුදුරජාණන් වහන්සේත් එක්ක සම්මුඛ වෙච්ච අවස්ථා, ඒ වගේ දේවල් තියෙනවා. තවත් සූත්‍රයක්මත් එනවා මේ අහලා තියෙනවද දන්නේ නැහැ. අර මේ මුහුදට උපමා කළා ධර්මයේ නේද? සාසනයේ මුහුදට උපමා කළා විවිධ අවස්ථාවන්වලට පත්කලේ අසුරයෙක් මුල් කරගෙන තමයි එතනත් කතා කරන්නේ. තව ඉතින් තිරිසන්ගත පැත්තදී යම් තිරිසන් සතුන් බුදුරජාණන් වහන්සේත් එක්ක යම් සම්බන්ධතාව පවත්වපු තැන් එහෙම අහලා තියෙනවා නේද? දැන් ඔය මේ අර භික්ෂුන් වහන්සේලාත් එක්ක ඇති වෙච්ච මේ බුදුරජාන් වහන්සේ කියන දේ අහන්න නැතුව අතල දාලා යනවනේ. කොහෙටද මේ පාර්ලේය වනේට නේද? පාර්ලේය වනේට එහෙම ගිහාම පාර්ලේය ඇතා බුදුහාඳුරන්ට උපස්ථාන කරලා තියෙනවා. ඉතින් හැබැයි ඉතින් ඊට පස්සෙ ඉතින් මේ බුදුරජාන් වහන්සේ එකෙන් ඉවත් වෙනවත් එක්ක එයා මිය යනවා නේද? මොකද අවබෝධ කරගන්න බෑ. හැබැයි මේ කරපු කුසලය වටිනවා ඉතින්. ඒ නිසා මිය ගිහිල්ලා මම හිතන්නේ දිව්‍ය ලෝකෙද ගොහේ උපත ලබනවා. හැබැයි බහුතරයක් ඉතින් එහෙම මොකක්වත් chance එකක් නැහැ. එහෙම මොකක්වත් අවස්ථාවක් නැහැ. ඉතින් බහුතරයක් ඉතින් තිරිසන් ගත වුණා නම් තිරිසන්ම වෙලා ඉතින් ඒ විදිහටම ගත කරනවා. මොකක්වත් අවස්ථාවක් නැහැ. දැන් අද කාලේ වුණත් හිතලා බලන්න, දැන් අද අපි මේ මිනිස්සුය විදිහට උපත ලබලා තියෙනවා. තිරිසන් ගත සතුන් අප්‍රමාණව ඉන්නවා. අපිට නොපෙනුනාට ප්‍රේත ලෝකවල අසුර ලෝකවලත් සත්වයින් අප්‍රමාණව ඇති. ඊළඟට අපාගත වෙලත් සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඔක්කොටම ඉතින් මේ අවස්ථාවත් ගිලිහෙනවා. ඉතින් කොච්චර කාලයක් ඒ ආත්ම භාවවල ගත කරනවද කියන එකත් හරි අමාරුයි කියන්න. ඒතර සෑහෙන කාලයක් තිස්සේ ඒ ආත්ම භාවවලදී කරේ තිරසන් භාවවල, ඉතින් ඒ කියන්නේ තිරසන් භාවයකට ගියාට පස්සේ ආයි ලේසිත නැහැනේ මනුසාත්ම භාවයක් ලබන්න නේද? එතකොට ඒ ලැබිච්ච කියන්නේ බුද්ධෝත්පාද කාලය කියන එක සම්පූර්ණයෙන්ම මගේ හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද එයා උපත ලැබලා තියෙන්නේ වැරදි තැනක. ඊට පස්සේ එන්නේ දීර්ඝායුෂ්ක දේවනිකායක් කියලා කතා කරනවා. මේ සෑහෙන දීර්ඝායුෂ තියෙන දේවනිකායක තුඟක් වෙලාවට ඒ වැදි වෙන්නේ අර තියෙන දිව්‍ය සම්පත් නිසාම මේ සසරින් මිදීමක් පිළිබඳව හිතෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ එක අවස්ථාවක් කියනවා මේ දැන් බුදුරජාන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන බණක් කියද්දී ඉතින් මේ දිවියෝ කල්පනා කරනවා මේ මම මෙච්චර දැන් කාලයක් තිනවා මම සදාකාලිකයි කියලා මම හිතන් ඉන්නේ. දැන් බුදුරජාන් වහන්සේ කියනවා මේක අනිත්‍යයි කියලා. ඒ දෙවියන්ට වටහා ගන්න බෑ. දෙවියෝ නිකන් එක්තරා අන්දමකින් මේ භ්‍රාන්තියටපත් වෙනවා, භීතියටපත් වෙනවා. මොකද්ද මේ කියන්නේ? තේරුම් ගන්න අමාරුයි. මොකද ඒ දිගටම ඉන්නවා. දීර්ඝාශින්ද දිගටම ওই කල්පකණන් ඉන්නවා. මේ ඉපදිලා මැරෙනවා කියන එකවත් තේරෙන්නේ නැහැ. එපමණකට දීර්ඝාශිකයි. කල්පකණන් තිස්සේ ඔහේ ඉන්නවා. ඉතින් සැප විඳ විඳ ඉන්නවා. ඉතින් නැත්තම් බ්‍රහ්ම ලෝකෙක හිර වෙලා ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් බ්‍රහ්ම ලෝකෙක එහෙම ගියොත් නේද? මේ දීර්ඝායුෂක දිව්‍ය නිකායක වහම බ්‍රහ්ම ලෝක ටිකක් ගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකවල ඇතැම් බ්‍රහ්මයින්ට දැන් විශේෂයෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝකවල කන් ඒ මොකක්වත් නැහනේ. බලන්න විදිහක් ඇත්තෙත් නැහැ, කනින් අහන්න විදිහක් ඇත්තෙත් නැහැ, ඒවා නැහැ. අරූපීනේ. අරූපී බ්‍රහ්ම ලෝකවල. අරූපී බ්‍රහ්ම ලෝකවල ඉපදිලා නම් එතනත් කිසිම ඇක්සස් නැහැ. බුදුරයන් වහන්සේට වෙනත් ශ්‍රාවකයෙකුට ගිහිල්ලා බණක් කියන්න, මෙහෙට ඇවිල්ලා බණක් අහගන්න මොකක්වත් අවස්ථාවක් නැහැ. දැන් ඒකනේ උනේ ඔය ආලාර කාලාම උද්දකාර උද්දකරාම පුත්තට එහෙම නේද? දැන් බුදුරයන් වහන්සේ බුදු වෙලා කල්පනා කරනවා මේ කාටද බණ කියන්නේ. එතකොට තේරෙනවා මේ අර දෙන්නා ටක් ගාලා මේ තේරුම් ගන්නවා. ආලාර කාලාම උද්දකාරාම පුත්ත ඉක්මනට තේරුම් ගන්න පහසුවක් තියෙනවා එයාට. ඉතින් බැලුවාම හැබැයි මේ ගිහිල්ලා මේ ගිහිල්ලා උපත ලැබලා තියෙන්නේ අරූපී බ්‍රහ්ම ලෝකවල. එක්කෙනෙක් ආකින්චඤ්ඤායතනෙ, අනික් එක්කෙනා නේව සංඥානසඤ්ඤායතනෙ. දැන් ඉතින් කතා කරන්න විදිහක් නැහැ. ගිහිල්ලා බණක් කියන්න, විස්තරයක් කරන්න, ඒ කියන්නේ දහමක් දේශනා කරන්න විදිහක් නැහැ. මොකද ඇස්කන් නැහැ. ඇස්කන් ආසාදී ඉඳුරන් නැහැ. දැන් අපිට යමක් අනිත් කෙනෙකුට කියාගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ, සංනිවේදනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම ක්‍රමයක් නැතුණාට පස්සේ ඉතින් ඒගොල්ලෝ කල්පගණන් තිස්සේ ඉතින් ඔහේ ගත වෙනවා. මෙහෙ බුදුරුව ඇවිල්ලා ධර්ම දේශනා කළා පිරිනුවන් පානවා, ආයෙත් ආ බුදුරෙක් ඇවිල්ලා ධර්ම දේශනා කළා පිරිනුවන් පානවා. අරගොල්ලෝ ඉතින් අරහෙට වෙලා දිගට ඉන්නවා. ඒකට ඉතින් එක අවස්ථාවක් මේ අරූපී බ්‍රහ්ම ලෝකවල දීර්ඝායුෂ්ක අනිකුත් දිව්‍ය ලෝකවල උපත ලැබලා ඒවැයම ලොල් වෙලා ඒවැයම ගැලී සිටමින් වාසය කිරීම නිසා මෙතන තියෙන දහම නිකම්ම මගහැරෙනවා. තවත් අවස්ථාවක් වෙනවා ප්‍රත්‍යන්ත ජනපද කියලා. ඒ කියන්නේ දැන් මෙතනදි සාමාන්‍යයෙන් අපිට අද කාලේ තාක්ෂණික දියුණුව නිසා අපිට තේරෙනවා දැන් ඔය සෑහෙන ඈත ඉන්න පිරිස් පවා ඔය අන්තර්ජාලයෙන් එහෙම බණ අහලා කියවලා සමාහයට භවනා කරන්න එහෙමත් පෙළඹෙන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් අති බහුතරයට එහෙම එකක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට මේවා ඇහිලත් නැහැ, හොයන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. ඉන්නෙත් ඈත. ඒ නිසා කිසිම මේ ශ්‍රමණ රූපයක් දකින්නවත් නැහැ. ඉතින් ඒ නිසා කෙලීම නිකන් අර කාම භෝගීවම ගත කරනවා. දැන් හිතලා බලන්න මොකක් හරි හුඟාක ඈත රටකට එහෙම ගියාම මේ මේ අය දැකලවත් නැහැ. හාමුදුරු කෙනෙක් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. පාස්පෝර්ට් එක දික් කරාම ඌ ආයෝ කියලා අහනවා. මේ කවුද මේ අමුතු එකක් ලෝගුවක් දාගත්ත කෙනෙක් නේද? ස්පයිඩර්මෑන් වගේනේ. ස්පයිඩර්මෑන් නේ, සුපර්මෑන් දුවනේ. එයානේ ඉන්නේ ලෝගුවක් දාගෙන. ඉතින් මේ බල්ලෝ මේ මොක මේ කවුද මේ? ඉතින් මිනිස්සුන්ට හරි අමු මේ තේරෙන්නේ නැහැ මේ ශ්‍රමණ රූපයක්වත් දැකලා නැහැ. ඉතින් මේ වික්ෂුන් වහන්සේ කෙනෙක්වත් දැකලා නැහැ. ඉතින් සමහරවිට වීසා ඔෆිසර් අහන්නේ ඉතින් මේ කවුද? Who are you? Male are you male or female? ඉතින් මේ ඔයා මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද එහෙමත් අහන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අර පමණකට හරීම මේ ආදුනිකයි. ඉතින් ඇයට මේ දහමත් ආදුනිකයි. ඊළඟට මේ ශ්‍රමණ රූපය පවා ආදුනිකයි. දැකලවත් නැහැ. ඉතින් අද යම් කිසි වාසියක් තියෙනවා මේ අන්තර්ජාලය වගේ දේවල් නිසා මේක බොහොම අසීමාන්තිකව මේ ලෝකේ පුරා නම් මනුස්ස ලෝකේ පුරා පැතිරෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඉතින් ඒක ගන්නෙත් ඉතින් උමනාව තියෙන කෙනෙක්නේ නේද? උමනාව නැති කෙනෙක් ඉතින් එහෙමත් ඒව ගැන හොයන්නවත් පෙළඹෙන්නේ නැහනේ. හැබැයි ඉතින් එහෙම උමනාව තියෙන කෙනා නම් හොයලා හොඳට ඒවා හදාarලා මේ අහලා ප්‍රැක්ටිස් කළා එහෙම මහණ වෙන්න පවයන අයත් ඉන්නවා. නේද? දැන් අපි ගාව ඉන්නේ කෙන්‍යාව සයන්හසේ එහෙම කොහෙද හිටපු කෙනෙක්නේ නේද? කෙන්‍යාව කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න මේ ළඟ තියෙන රටකුත් නෙමෙයිනේ සම්පූර්ණයෙන්ම. ඉතින් නමුත් ඉතින් හොඳට ඒ ටික බණක් අහලා මේ භවනා කළා, ඒ කියන්නේ පුදුම උනන්දුවක් ඇතේලා, ඊට පස්සේ මෙහෙත් ඇවිල්ලා මෙහෙත් භවනා කළා. ඊට පස්සේ දැන් එක පාට එන්න බැරි නිසා ඊට පස්සේ ආයෙත් එහෙ ගිහිල්ලා ආයෙ මේ කාලයක් එහෙ ගත කළා. රෙසිඩෙන්සි සයක් හදාගෙන ආයෙ ඇවිල්ලා ඊට පස්සේ මහන වෙලා පුදුමාකාර එහෙම අවස්ථාවක් ලැබලා තිනවා. මෙබැවින් බහුතරයක් නම් කිසිසේත්ම නැහැ. බහුතර දෙනෙක් ඉතින් සම්පූර්ණයෙන්ම ඈතට වෙලා ඒ අයක තනාගත්ත ලෝකයක් තුළ ඒ අය මේ ගත කරන කාම්බෝගේ ජීවිතේ ගත කරගෙන ගත මේ යනවා. ඉතින් මේ ආත්ම භාවයේදීත් ඉතින් මේ අවස්ථාව නම් ගිලිහෙනවා. සම්පූර්ණ මේ දහමක් හදාරන්න තියෙන, අහන්න තියෙන, ගුණ ධර්මයක් පුරන්න තියෙන, හිත දියුණු කරගන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම පිළිහෙනවා. මගේ හැරෙනවා. ප්‍රත්‍යන්ත ජනපදයේ කියන පැත්තකට ගත්තොත් අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටික කියන එක. ඒක නම් ඉතින් හරිම භයානකයි. ඉතින් මේ බුදුහාඳුරු බණ කියනවා, ශ්‍රාවකයන් වහන්සේලා බණ කියනවා, බණ ඇහෙනවා. හැබැයි තමන් ඉන්නේ තනිකර වෙන මතයක. ඉතින් ඒක තමයි පුදුම අවාසනාවන්ත අවස්ථාව. ඒ කියන්නේ දැන් හිතලා බලන්න දැන් මේ දැන් තිරිසන් ගත වෙලත් නැහැ. අපාගත වෙලත් නැහැ. ප්‍රේත ලෝකේ උපදිරත් නැහැ. අසුර ලෝකේ උපදිරත් නැහැ. ඈතකත් නෙමෙයි ඉන්නේ. කනගාව ඉන්නේ නේද? මෙච්චර ඇහෙනවා, හැබැයි ගත්ත දෘෂ්ටිය අතරින්න බෑ. පුදුමාකාර විදිහේ අවාසනාවන්ත සත්‍යක් ඒක. ඒ කියන්නේ තනි කර අර අන්‍ය ලබ්ධිකයක් අන්‍ය ලබ්ධියක් අරගෙන ඒක තුළ දැඩිව බැහැගෙන ඒකමයි සත්‍ය අනිත් සියල්ල බොරු කියලා දැඩිව ගත්තට පස්සේ පුදුමාකාර අවාසනාවන්ත සත්‍යයක් තමයි උදාගත වෙන්නේ. ඒක ඒකනම් කියන්නේ හිතාගන්න බැරි තරම් අවාසනාවන්තක්, අවාසනාවන්ත සත්‍යයක්. මොකද දැන් අර වගේ දේවල් නම් හිතන්න පුළුවන්, කරන්න දෙයක් නැහැනේ. තිරිසන්ගත වුණා කියන එක හිතාගන්න පුළුවන්. ප්‍රේත ලෝකෙට ගියා කියන එක හිතාගන්න පුළුවන්. මොකක් හරි කර්මයක් කරා මේකෙන් ගියා. හැබැයි දැන් මේ මෙච්චර මනුසාත් භාවයක් ලැබලා ඒකෙදි මෙච්චර දහමක් තියෙද්දි වෙන දෙයක ඔළුව දාගෙන ඒක නිසා මේක ඇහිරෙනවා කියන එක හරිම අපරාධයක් ඉතින්. ඉතින් එහෙම අවස්ථාත් ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් බුදුරයන් වහන්සේ මේ ඔය මහවග්ග එහෙම තියෙන්නේ අර ජටිලෙයින්ට බණ කියන්න ගිය අවස්ථාව නේද? ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ රහත් කියලා. බුදුරයන් වහන්සේ බණ කියනවා පෙළහර පානවා පිළිගන්නේම නැහැ. ඉතින් මොකද ඒගොල්ලන්ගේ මතේමයි ඉන්නේ. අන්තිර පුදුම වශයෙන් දහස් ගාණක් පෙළහර පානවා ඒගොල්ලන්ව මේ හරි මාර්ගයට ගන්න කියන දෙයක් අහන්නේ නැහැ. කියන දෙයක් ඇහෙන්නේ නැහැ ඇත්තටම. ගත්ත මතේමයි ඉන්නේ. පස්සේ හැබැයි කොහොම හරි ඒ ටිකනම් මේ එනවා. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප මේ පිරිසලන් කොහොම හරි බුදුරජාණන් වහන්සේ ගන්නවා මේ පැත්තට. හැබැයි එහෙම ගන්න බැරි වෙච්ච සෑහෙන පිරිසකුත් තියෙනවා. ඉතින් අයි මිත්‍යා දෘෂ්ටිකයින් විදිහට එක්කෝ සම්පූර්ණයෙන්ම ධර්මයේ අගුණ ප්‍රකාශ කරනවා, බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරනවා, වෙනම පැති කියනවා. දැන් ඔය අජිත කේස කම්බලෝ ටික කට්ටිය අහලා තියෙන නේද? ශස්ත්‍රාසුන්වලුන් කියලා හිටියේ. ඉතින් ඒ වගේ පැතිවල සෑහෙන, ඒ කියන්නේ මේ තනියෙන් එක ගත්තත් කමක් නැහැ. නමුත් ඒක පතුරවනවානේ නේද? තනියෙන් ඒ බඳු මිත්‍යා දෘෂ්ටියක් අරගෙන තමන්ගේ පාඩු ඉන්නවා නම් තව කමක් නැහැ. හැබැයි මිත්‍යා දෘෂ්ටිය පුදුම විදිහට පතුරවනවා. ඒ වේ ඒ දෘෂ්ටිගත වීම කියන එක තමයි මං හිතන්නේ මේ හරිම භයානක. ඒ කියන්නේ මිනිස්සෙන්ට විතරයි මේ පිස්සුව තියෙන්නේ. අනිත් සත්තුන්ට මොකක්වත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් උන්ට තේරෙන්නේ නැහැ. මේ මිනිස්සයා කියන කෙනාට තියෙන ප්‍රධානම ප්‍රබලම ප්‍රශ්නයක් තමයි දෘෂ්ටිගත වීම කියන එක. ඒකයි ඔය බ්‍රහ්මජාල සූත්‍රයේදී එහෙම මේ දෘෂ්ටි 62ක් ගැන කතා කරන්නේ. ඉතින් ඒකෙන් භාවනා කරලා පවා දෘෂ්ටි හැදෙන්න පුළුවන්. ඒකයි වැඩේ. දැන් සමත භාවනාවක් කරලා ඇතම් කෙනෙක් ඔන්න පුබ්බේ නිවාසානුසති ඥානයක් උපදව ගන්නවා. පෙර ආත්ම භාව දැන් එයාට පේනවා. පෙනෙද්දී අහුවෙන්නේ ආත්ම භාව 2යි 3යි. ඉතින් ඒකලා හිතනවා මේ මෙතන තමයි මම පහළ වුනේ. මින්ට කලින් මං හිටියේ නැහැ. මෙන්න මේ අපි එයාට ආත්ම 10යි පේන්නේ කියලා. මේ 10 වෙනි ආත්ම භාවයේ තමයි මම පහළ වුනේ කොහෙන්දෝ මන්දා. ඊට පස්සේ මං එතෙන් ඉඳන් ඉපදී මෙරි මෙරි ආව දැනුත් මං ඉන්නවා. ඉතින් ඔය වගේ යාට දෘෂ්ටියක් හදාගන්න පුළුවන්. නැත්නම් එයාට පේන්නේ ගිය කලින් ආත්ම භාවය විතරයි. ඉතින් එයා හිතනවා මෙතෙන්ට මං ඕපපාතිකව පහළ වුණා. එතන තමයි පටන් ගන්නම. දැන් මං දැන් ඉන්නවා. ගිය ආත්ම තිත දැනුත් ඉන්නවා. මේ වගේ අර අමුතුම අන්දමක එක එක අන්දමක මේ දෘෂ්ටි තලා ගන්න පුළුවන්. මේ භාවනා කරලා හැදෙන දෘෂ්ටි 49ක් පෙන්වනවා. ඒ ඇත්තටම ඔක්කොම තියෙන 62යි 49ක්ම මේ සමත භාවනා වලින් පුබ්බේ නිවාසානුසති ආදී අමුතුම ආන්දමක, ඒ කියන්නේ බොම දැඩි අභිඤ්ඤාහරහා ගිහිල්ලා ඒවැයෙන් පටලවා ගැනිනුත් හරිම සංකීර්ණ විදිහට පෙන්ලා තිනවා. ඉතින් ඇත්තම දෘෂ්ටි වලින් නිදහස් කර ගැනීමම නැත්නම් ඉබන්දු දහමක් දේශනා කිරීමම තමයි බුදුරජාන් වහන්සේ කෙනෙකුට මේ ප්‍රශංසා කරන්න වටින ප්‍රධාන ලක්ෂණයක් වශයෙන් පෙන්වන්නේ. කෙන්දඹ බුදුරයන් වහන්සේ සත්තු මරන්නේ නැහැ, යෝරකම් කරන්නේ නැහැ, කාමිත්‍යාචාරය දෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරන්ට ප්‍රශංසා කරනවා නම් ඒවා කිසිම වැදගැම්මකට ඇති ප්‍රශංසා වශයෙන් පිළිගන්නේ නැහැ බුදුහාමුදුරු. මොකද ඒවා මේ ගිහියොත් කරනවනේ නේද? කොයිතරම් මිනිස්සු ඉන්නවද සත්තු මරන්නේ නැති? කොයිතරම් මිනිස්සු ඉන්නවද හොරකම් කරන්නේ නැති? කොයිතරම් මිනිස්සු ඉන්නවද කාමිත්‍යාචාරය දෙන්නේ නැති, බුරු කියන්නේ නැති නේද? ඉතින් ඒක බුදුආජාන් වහන්සේත් කරන්නේ නැහැ කියලා උන්වහන්සේ ප්‍රශංසා කරනවා නම් බුදුහාමුදුරු කියන මේවා මේ සාමාන්‍ය දේවල්. බුදු කෙනෙකුට මේ ප්‍රශංසා කරන්න තරම් මේ මහ ලොකු දේවල් නෙමෙයි මේවා කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ප්‍රශංසා කරන තරම් වටින්නේ අන්නර වගේ ඊටාම ගැඹුරු මේ දෘෂ්ටි සියල්ලෙන් නිදහස් වීම. කිසිම දෘෂ්ටිගත වීමක් නැතිව ඒ දෘෂ්ටි සියල්ලම හැරලා ගාණ්ඩ බේරගෙන එකකවත් පැටලෙන්නේ නැතුව, එකකවත් හිර වෙන්නේ නැතුව ලස්සන්ට පුළු පූර්ණ විමුක්තියක් දක්වා ගිය ගමන තමයි බුදු කෙනෙකුට ප්‍රශංසා කරන්න තියෙන එක ප්‍රධාන මේ සාධකයක් වශයෙන් පෙන්වන්නේ. අනිත්‍ය සාමාන්‍ය දේවල් නෙමෙයි උන්වහන්සේට තින් ඔය අප්‍රමාණව ආමිෂ දේවල් ලැබෙවි, ප්‍රශංසා ලැබෙවි. නමුත් ඒවවත් නෙමෙයි මේ පෙන්වන්නේ. බුදුහාඳුරෝ පෙන්වන්නේ මෙන්න මේක තමයි ප්‍රධානම දේ. එක එක දෘෂ්ටියක් දෘෂ්ටියක් ගානේ අරගෙන පෙන්වන මේක මම තේරුම් ගත්තා. මෙතන තියෙන්නේ උලක්, මෙතන තියෙන්නේ පුදුමාකාර පටලැවිල්ලක්. මේක කොහමරි මග හරවා ගත යුතුයි, මේක නිදහස් විය යුතුයි කිය කී දෘෂ්ටි එකක් එකක් ගානේ උන්වහන්සේ අවබෝධ කරගෙන ඒකේ තියෙන ආදීනව තේරුම් අරගෙන, ඒකේ තියෙන උල තේරුම් අරගෙන, විපත තේරුම් අරගෙන, එවන් නිදහස් වෙලා සම්පූර්ණම විමුක්ත මාර්ගයක්, නිදහස් මාර්ගයක් දක්වා කෙලෙසුන්ගෙන් තොරවීමක් දක්වා ආපු ගමන තමයි ආශ්චර්යය. නමුත් ඉතින් බහුලව තියෙන්නේ දෘෂ්ටිගත වීම, පුදුම විදිහේ දෘෂ්ටිගත වීම. ඉතින් ඒ වටම එකතු කරන්න පුළුවන් ඔය මාන්නක්කාර ගතිය අනම්මන ඔක්කොම එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ ගන්නවානේ මම තමයි දන්නේ, මම දන්නවා කියලා ගත්ත ගමන් ඉතින් ආයි විවෘත භාවයක් නැහැ. ඉතින් ආයි පුරෝපු කලයක් වගේනේ, වතුර ටිකක් දාන්න විදිහක් නැහැ. නිකන් දන්නවා කියලා හිතාගත්තට පස්සේ නොදැන දන්නවා කියලා හිතා ගැනීම මමම මෝඩකමක්. ඒ දහමේ ධම්පදේහිම ගාතාවක් තියෙන්නේ. අර යම්සි තැනත් එක්ක ඉන්නවලු මේ මිනිස්සයා මෝඩයි, හැබැයි මෝඩයි කියලා දන්නවලු. බුදුහාඳුරු කියනවා ඒක පඬිතකමක් කියලා. මෝඩයි හැබැයි මෝඩයි කියලා දන්නවනම් ඒක පඬිතකමක් කියනවා. හැබැයි මෝඩයි හැබැයි දන්නවා කියලා හිතාගෙන ඉන්නවනම් අමු මෝඩෙත් තමයි. ඔන්න ඔතන තමයි අපිට හිර වෙන ප්‍රධාන තැන. ඒ කියන්නේ අපි හිතන් ඉන්නවා දන්නවා කියලා. හැබැයි දන්නේ නැහැ. ඉතින් එතන මාර මග හැරීමක් නෙමෙයි. මොකද දන්නවා කියලා හිතාගත්තට පස්සේ විවෘත නැහැනේ. තා කෙනෙකුට ඇහුම් කන් දෙන්න හිතෙන්නේ නැහැ, බණක් අහගන්න හිතෙන්නේ නැහැ, ගුරුවරෙන් ගාවට යන්න හිතෙන්නේ නැහැ, පොතක් බලන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ මොකද දන්නවනේ ඉතින්. මම දන්නවා. සියල්ල දත්. ඉතින් එතකොට ඉතින් සම්පූර්ණයෙන්ම මග ඇරෙනවා. සම්පූර්ණයෙන් ඉතින් පාර මේ වෙනවා. මොකද අර ගත්ත දෘෂ්ටියේම එල්බගෙන ඉන්නවා. ගත්ත හන මිටියේම කරපින්නාගෙන ඉන්නවා. තේරෙන්නේ නැහැ මින් එහාට දෙයක් තියෙනවා, මින් එහාට තව යමක් ඉගෙන ගන්න තියෙනවා, තව ටිකක් විවෘත වෙන්න ඕනේ, මට නොතේරිච්ච තැන් තියෙනවා කියලා පිළිගන්න තරම් නිහතමානී ගතියක් නැහැ. ඉතින් අද කාලේ වුණත් ඉතින් ලංකාවේ මේ සෑහෙන පිරිසකට ඔදේ වෙලා තියෙනවා. ලංකාවේ මිනිස්සු හැයෙන්න මානක්කාරයි. ඉතින් මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දහමක් අහන්න තරම් මේ හිත නැමෙන්නේ නැහැ. හිතේ නැහැ නිහතමානී ගුණයක්. හිතේ නැහැ නිකන් බිමට බැහැලා ඉන්න ගතියක්. පුදුමාකාර අඩි ගානක් උඩින් තමයි ඉන්නේ. තොරතින් සෑහෙන ඉතින් මේක මග ඇරනවා. හාමුදුරු කෙනෙක් කියන දෙයක් අහන්න හෝ පතක් බලන්න හෝ එහෙම අර ගුණයක් පැතර නැමෙන ගතියක් හිතවල නැහැ. නිකන් අර කඩුව ගිල්ලා වගේ අර ලොකු සාංශ කියනවා ඒ කඩුව ගිල්ලා වගේ තමයි ඉන්නේ. ඔළුව නවා ගන්න හරි අමාරුයි. කෙලින්ම වයින්නේ. ඔළුව නැවෙන්නේ. සියල්ල දත් කියාගෙන මම තමයි කෙරුම්කාරය කියාගෙන ඉන්නවා. ඉතින් මග ඇරෙනවා. බණ යනවා. ඉතින් අරවා මේවා යනවා. ඒ අධික මාන්න නිසා ගත්ත දෘෂ්ටි නිසා සම්පූර්ණයෙන් මග ඇහිරලා යනවා. ඒක හරිම වාසනාවන්ත තත්ත්වයක්. මොකද මනුසාත්ම භාවයකුත් ලැබිලා හොඳට මොලෙත් තියෙනවා, මේ බුදු කෙනෙකුත් පහළලත් ඉන්නවා, බණත් ඇහෙනවා, තිරසං වෙලත් නැහැ, ප්‍රේත ලෝකෙත් නෙමෙයි, මේ ගාණ්ඩ ලැබෙන්න ඕන ටික ඔක්කොම ලැබිලා තියෙනවා. හැබැයි මිනිහා ගත්තේ වෙන වැරදි දෘෂ්ටියක්. ඒ හරහා මග හැරෙනවා. ඊළඟ අවස්ථාව වෙන්නේ අර තනිකරම මෝඩ කෙලතොළු කියලා කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිකම් මේ මන්දබුද්ධික වගේ තත්ත්වයක්. තේරෙන්නේ නැහැ. බුදුහාඳුර බණ කියනවා, තව ශ්‍රාවකෙක් බණක් කියනවා, මේ තේරුම් ගන්න බෑ. හොඳ නරක තේරුම් ගන්න තරම් මොලයක් නැහැ. මෝඩ මට්ටමට ඇවිල්ලා. ඉතින් එතකොට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒකාතින් ඒවා නම් ඉතින් අර උප්පත්ති දෝෂනේ නේද? ඉතින් අර කලින් එක වගේ නෙමෙයි. කලින් එක නම් උප්පත්ති දෝෂයකුත් නෙමෙයි. කලින් එකේ මිත්‍යා දෘෂ්ටි ගැනීම කෙනෙක් උප්පත්ති දෝෂයක් නෙමෙයි. දැන් මෙතන තියෙන නිකන් උප්පත්ති දෝෂයක්. උපදිනකොටම යාගේ නිකන් කෙලතොළු භාවයක් තිබුණා, මන්ද බුද්ධික ස්වභාවයක් තිබුණා. හොඳ නරක තේරුම් ගන්න තරම් මනස දියුණු වෙලා නැහැ. ඉතින් අසරණයි. ඒක ඉතින් මිස් වෙනවානේ තනිකරම මගේ හැරෙනවා එතකොටත්. අන්තිමට පෙන්නන්නේ ඔක්කොම හරි හැබැයි බුදුරයන් වහන්සේ පහළ වෙලා නැහැ, ධර්මයක් ඇහෙන්නේ නැහැ. බණක් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් ඔක්කොම හැබැයි එයාට ලැබිලා තියෙනවා. එයා ඉපද ලැබලා තියෙන හොඳට මධ්‍යදේශයේ, කියන්නේ බුදුරයන් වහන්සේ කෙනෙක් උපත ලබන්න පුළුවන් තැන තමයි උපදිලා තියෙන්නේ. තිරිසං වෙලත් නැහැ, අපාගත වෙලත් නැහැ. ඊළඟට ප්‍රේත ලෝකෙත් නෙමෙයි, අසුර ලෝකෙත් නෙමෙයි, මිත්‍යා දෘෂ්ටිකත් නෙමෙයි කියන දේ තේරුම් ගන්නත් පුළුවන්. හැබැයි අහන්න දෙයක් නැහැනේ. ඇහෙන්නේ නැහැ. බණක් නැහැ. කියන්න පොතක් නැහැ නේද? දහමක් අහගන්න විදිහක් නැහැ. අර ඒ දවස්වල මොකද මකාදේව ජාතකේ නේද? දහම්සොණ ජාතකය. දහම්සොණ ජාතකයේදී එහෙම නේද? බෝධිසත්වයන් වහන්සේ තේරුම් ගත්තේ මේ ධර්මයක් නැහැ හොයාගන්න. අපිට අද වෙලා තියෙන්නේ මේ හැම තැනම බණමනේ ඇහෙන්නේ නේද? කිසි ගාණක් නැහැ හින්දා. වටනකමත් තේරෙන්නේ නැහැ. උදේ ඉඳන් රැයන කම්ම බණමයි ඇහෙන්නේ. ඉතින් හින්දා ඒකත් නිකන් මොකද්ද එකක් වෙලා. කිසි වටනකමත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකත් එකාතකින් අනේ වන්ද මොකද්ද කියලා මේ අපිට අර ලාභෙට ලැබෙනකොට ඒකේ වටනකම තේරෙන්නේ නැහැ. නේද? දැන් අපිට රටකට එහෙම ගිහාම එහෙම පන්සලක් පේන මානෙක නැහැ. හාමුදුරු කෙනෙක් පේන මානෙක නැහැ. නිකන් තමන්ගේ ප්‍රශ්නයක් කතා කරගන්න හෙමනම් ඉතින් කෙලිම සල්ලි ගෙවාගෙන වෙනම කෙනෙක් ගාවට යන්න ඕනේ, කවුන්සලර් කෙනෙක් ගාවට යන්න ඕනේ. අර පොඩ්ඩක් හිත නිවා ගන්න, බෝධියක් පන්සලක් චෛත්‍යයක් මොකක්වත්ම නැහැ, නිකාම නිකං බිල්ඩින් ටික විතරයි තියෙන්නේ, කොන්ක්‍රීට් වනාන්තරනේ තියෙන්නේ. ඉතින් එතකොට තමයි තේරෙන්නේ යකෝ මේ කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ නේද, කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ මේ මම මෙච්චර මේ පුදුමාකාර මේ තනක හිටියේ, දැන් නම් නිකන් හරිම අසර වුණා. අර ප්‍රත්‍යන්ත දේශයකට ගියා කියන එක දැන් තමන් විහි කරගන්නවනේ. එහෙමත් අවස්ථා දෙනවා දැන් අපේ උඟක් දෙනක් යනවනේ, ඉතින් රට අතරලා යනවනේ. ඉතින් හැබැයි ගියාට පස්සේ මොලේ පෑදෙනවා පොඩ්ඩක්, මේ දැන් මොකක්වත්ම නැහැනේ. පන්සලක් පේන මානෙක නැහැ, පන්සලක් කියලා ගියත් ඉතින් තියෙන්නේ නිකන් මේ පොඩි රෙන්ට් කරපු හවුස් එකක් තමයි තියෙන්නේ, පන්සල කියලා නම තියෙනවා නේද. ඉතින් ඒ වගේත් අවස්ථා තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ අපිට අර තියෙනකොටත් තේරෙන්නේ නැහැ ඒක වටනකම. දවස මුළුල්ලේ ඉතින් ඔය ඇහෙනවා යන්න ඕන ලාවක පුළුවන්, ඒ නිසා යන්න හිතෙන්නේත් නැහැ. ඒ අතර ඉතින් හාමුදුරුවෝත් ඉතින් එක එක බහුබූතත් කරනවා. ඉතින් එතනත් අර තිබිච්ච ප්‍රසාදයක් කැඩෙනවා. ඉතින් එතකොට මන් දන්නේ නැහැ ඒ හරහාත් මග හැරෙනවා. මිනිස්සුන්ට අර දැන් බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කළා භික්ෂුන් වහන්සේලාට විනය නීති හැම පණවන්නේ මේ ප්‍රසාදයක් තියෙන අයට වැඩියත් ප්‍රසාදය ඇති වෙන්න. ප්‍රසාදයක් නැති අය තුල ප්‍රසාදේ පහල කරන්න තමයි විනය නීති හැම මේ පණවලා මේ ධර්මයක් දේශනා කරන්නේ, විනයක් පණවන්නේ. හැබැයි අවාසනාවකට ඒකට පැමිණි ඇතැම් පිරිස ඉතින් ඒකත් අනිත් පැත්ත ගහනවා. ඒ අයගේ හැසිරීම හරහා අර ප්‍රසාදයක් තියෙන අයගෙත් ප්‍රසාදේ නැති වෙනවා නේද. ධර්මයේ පිළිබඳව බුදුරජාන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙන අයගෙත් ශ්‍රද්ධාව පිරිහෙනවා ඒ ශාසනයේ ඉඳගෙන ඇතම් කෙනෙක් කරන කටයුතු නිසා. ඊළඟට ප්‍රසාදයක් නැති කෙනා කොහොමත්ම ඉතින් කිසිම ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ හැබැයි ශාසනයේ පිහිටවද්දී කෙලින්ම කියන්නේ අප්පසන්නානං පසාදාය, පසන්නානං බිහියෝ භවාය තමයි මේ විනය නීති ශික්ෂාපද පනවන්නේ. ඒ කියන්නේ කිසිම ප්‍රසාදයක් නැති අයගේ ප්‍රසාදය පිණිස, ප්‍රසාදය සහිත අයගේ වඩාත් ප්‍රසාදය පිණිස තමයි විනය ශික්ෂාපද එහෙම පනවලා මේ ශාසනය පිහිටවන්නේ. ඒ නිසා අපි බලන්න වෙනවා දැන් බුදුරජාන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් විදිහට ඒතර මේ කාරණා කියලා දෙද්දි දැන් ඔය අහලා ඇතිනේ මේ හැමදාම කියනවලුනේ බුද්ධෝ මොකද්ද බුද්ධෝ වාදේ නේද, ඒක කියන්නේ සුගතෝ වාදේ එහෙම නේද. මේ දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් දුර්ලභෝ කන සම්පත්ති දුර්ලභෝ manussත් පටිලාභෝ. එතනත් කීයක් තියෙනවද මන්ද මට මතක නැහැ කීයක් තියෙනවද, පහක්ද හයයි නේ කියන්න බලන්න. දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත් පටිලාභෝ දුර්ලභෝ කන සම්පත්ති දුර්ලභා පම්බංජ දුර්ලභෝ සත්පුරුෂ ධම්ම සද්ධම්ම සවණං දුර්ලභෝ සත්පුරුෂ සංසේව නේද. ඔය කාරණා හය හැමදාම මතක් කරනවලු. මොකද අපිට ඕක අමතක වෙනවනේ. ඒක අපේ තියෙන දුර්ලභකමක් තමයි. දැන් හිතන්න අපි මහණ වුණා කියලා. මහණලා මේ මහණ වෙන්න එනකොට අපිට තියෙන පුදුමාකාරය සඳහා උනන්දුවක් නේද. මම කොහොම හරි සසරින් මිදෙන්න ඕනේ, කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ, කොහොම හරි මහණ දම් පුරන්න ඕනේ, කොහොම හරි මේ ශික්ෂාපද රකින්න ඕනේ කියලා මේ පුදුමාකාර උනන්දුවකින් තමයි එන්නේ අපි. ඊට පස්සේ ඉතින් මේ කටයුතු කරගෙනත් යනකොටත් ඉතින් මුල් කාලේ පුදුම උනන්දුවක් තියෙනවා. මම කොහොම හරි කරගන්න ඕනේ කියන ඒ උනන්දුව තියෙනවා. හසන්න මහණ වුණා කියලා කියමුකෝ. මහණ වුණාට පස්සේ මේක හරි ඒකාකාරීනේ නේද. මහණ කමේ හරි ඒකාකාරී ගතියක් තියෙන්නේ. ලොකුවට ගිහිල්ලා ගිහි ජීවිතේ වගේ සතුට වෙන්න විචූර නැහැනේ. නිකන් එක දිගට යන එකම රටාවක් තියෙන්නේ. ඒ එකම රටාවේ ඉන්නකොට ආයෙත් හිත ඉල්ලන්න ගන්නවා අර පරණ දේවල් ටික. ඒ ඉල්ලන්න ගනිද්දී ඒ අස්සෙන් මේ තියෙන පද්ධතියට නිකන් ද්වේෂයක් ඇති වෙනවා. මේක නෑනේ මොකක්වත් නේද. මෙතන ඒ කියන්නේ හිතේ බලාපොරොත්තු වෙච්ච තරම් එකපාරට රහත් වෙලත් නෑ. හිතේ කෙලෙසුත් එනවා. ඒ අතරේ ඇසුරු කරන්න ඉන්නෙත් නිකන් අර ඒකාකාරී බවකට හුරු වෙන්න උත්සාහ කරන පිරිසක්. ඉතින් ඒ අයගෙන් ලොකුට සතුටක් ගන්නත් බෑ. ඉතින් එතකොට එක්කෝ ඒ පද්ධතිය කඩාගෙන යන්න හදන, නිකන් ඒකේ විචූර්ණ කරන්න හදන, ඒකේ අමුතු ආස්වාදයක් ලබන්න හදන එක්ක පිරිසකට අපි අනුගත වෙනවා නේද. ඒ අය ගඟලන්නේ මොකක් හරි මේකෙන් කොහොමද පද්ධතිය කඩාගෙන යන්නේ, කොහොමද මේකේ රිංගල යන්නේ නේද, කොහොමද ආයි සතුටක් ලබන්නේ කියලා. අර ඒ තියෙන රටාව, තියෙන ඒකාකාරී රටාව, තියෙන නිකන් සදාචාර රටාව වෙනුවට නිකන් අශීලාචාර රටාවක්, හිත අපි කාම්භෝගී රටාවක් අනුගමනය කරන්න පෙළඹෙන්න පුළුවන්. මොකද අපි මහලුණයි කියලා කෙලෙස් දුර වෙලා නැහැ නේ නේද? කෙලෙස් සහිතවනේ මහන්ලා තියෙන්නේ. හිත ඉල්ලන්නේ කාම භෝගී බවක්. හිත ඉල්ලන්නේ කාමේ මොකද්ද මේ පංචකාමයක් ඉල්ලන්නේ. හැබැයි ඉතින් මෙතන නැත්තම් නේද? මහන කමේ පංචකාමයක් ලබන්න ලොකු අවස්ථාවක් නැත්තම් එතකොට ඒ පංචකාමයේ ලබන්න එපා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් එයත් එකත් ගැටෙනවා. මොකද දෙන්නේ නැහැනේ නේද? මේ මනුස්සයා මට මේ පංචකාමයේ විඳ ගන්න ඕනේ මට දෙන්නේ නැහැ. එයා එක්ක තරහක් ඇති වෙනවා. නීති දාලාන තියෙන්නේ. ලබා ගන්න විදිහක් නැහැ. එතකොට එයත් එක්ක ඒ පද්ධතියත් එක්ක දේශයක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් ඉතින් ඒවා ලබනවා බාහිර ඉන්න අය. ගිහි ජීවිතය ගත කරන අය ඉතින් මෙතන ඉඳලා අරගෙන ගැන හිතනවා. මට මතකයි ගිය සතියේද කොහෙද ලොකු සාංශ කිව්වේ. ඒ කියන්නේ මහන වෙලා ඉඳගෙන ගිහි ජීවිතය ගැන කල්පනා කරනවා. ඒක ඒකේ තියෙන හතුට ගැන මෙයා කල්පනා කරනවා මහනලා ඉඳගෙන. මේ ගිහි ජීවිතේ ඉන්නකොට මහනකම ගැන කල්පනා කරනවා. බලන්නක අපේ හිතල තියෙන ස්වභාවය නේද? අපේ හිතල තියෙන මහම වංචනික ස්වභාවය කියන්නේ ඒකයි. අපි මහන වෙන්න කලින් පුදුම විදිහට මහනකම ගැන ධර්මයක් ගැන ප්‍රතිපදාවක් ගැන ශික්ෂණයක් ගැන කල්පනා කරා. මහනකමට ආවට පස්සේ ආය අනිත් පැත්ත ගැන කල්පනා කරනවා. පුදුමාකාර අසරණයි ඒක අතේ අපේ කාගෙත් පුජ්‍යලයේගේ ප්‍රශ්නයක් නෙමෙයි මනුස්ස හිතේ ස්වභාවය. අපි තේරුම් ගන්න තියෙන අපේ කෙලෙස් වල ස්වභාවය. අපිට එකක් නැතිකොට අපි ඒ නැති එක අගය කරනවා. ලැබුණාට පස්සේ ඒක බාල්දු කළා, ඒක නිකන් යට කළා. නැති දේ ගැන තමන්ට අහිමි වෙච්ච දේ ගැන කල්පනා කරනවා. ඔහොම රටාවක් තමයි අපේ මනස් වල තියෙන්නේ. ඉතින් අර ඒකාකාරී සරල හිත නිවන විවේක රටාවකට හිත හුරු කරනවා කියන එක පුදුම මේ වෑයමකින් කළ යුතු වෙනවා. ලේසි නැහැ. මොකද දැන් අර ලොකු සාංශ කියනවා වගේ නිකන් සුදුපාම නිතර කනවා කියන එක හරි අමාරුයිනේ. අපි ඉල්ලනවානේ මේකට ජෑම් ටිකක් ගන්න ඕනේ, බටර් ටිකක් ගන්න ඕනේ, ගම්බි බිස්කුට් ටිකක් දාන්න ඕනේ, මාමයිට් ටිකක් දාන්න ඕනේ, නුනු මිස් ටිකක් දාන්න ඕනේ, සම්බෝල ටිකක් දාන්න ඕනේ. නැත්තම් බෑනේ නිකන් සුදුපාම් නේද? නිකන් මහානකම කියන්නේ නිකන් සුදුපාම් කනවා වගේ වැඩක් තියෙන්නේ. බුලත් ටිකක්වත් නැත්තම් ඉතින් අප්ප කොහොම කරන්නද? ඉතින් ඔන්න බුලත් ටිර කනවා. කරන්න දෙයක් නැති අනුකම්පා කරන්න තමයි තියෙන්නේ. ඉතින් එක පාට බව කරන්න බෑ. උගක්වත්ම නැතුව ඉන්න බෑනේ ඉතින් එක දිගට. ඉතින් ඒ හින්දා මා කර එක්ක පින්කම සෙට් කරගන්නවා. ඉතින් කට්ටිය එකතු වෙනවා, බස් එකේ යනවා. කොහේ හරි ඈතක ගිහිල්ලා ඉතින් ඔන්න කොඩි වැල් දානවා, දඟලනවා, කෑක් ගන්නවා. දෙක එහෙම එකක් ලෑස්ති කරගන්නවා. එහෙම නැත්නම් ඉතින් ඔන්න කට්ටිය එකතු වෙලා වෙන වෙන පැති අනම්මනම් නරක දේවල් වලට යොමු වෙන්නත් පුළුවන්. ඉතින් අර ධර්ම මාර්ගයේම එක හෙලාම යනවා කියන එක ලේසි නන්නේ. හරිම දුෂ්කරයි. අමාරුයි ඇත්තටම. ඉතින් අපිට දැන් හුදෙකලාව කරනවා කියන එක තවත් අමාරුයි. මොකද මේ හුදෙකලාවින් දැන් දෘෂ්ටිගත වීමයි වෙන්නේ. තමන් ගත්ත මතේම ඉන්නේ කියන්න කෙනෙකුත් ඇත්තෙන්නේ නැහනේ. තමන් මොකක් හරි මතයක් ගත්තා. ඒක හරි කියාගෙන ඉන්නවා. මේක හරි වුණත් වැරදුනත් ඔයේ යනවා. ඉතින් ඔයේ යනවා. දන්නේ නැහැ අනිත් කෙනෙක් එක වචන හුවමාරුවක් සම්නිවේදනයක් මොකක්වත් නැහැ. තමන් ගත්ත මතේම හරි ගත්තා. ඉතින් කොහේදෝ ගියා, කොහෙන් කෙලවෙරුණාද දන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. පිරිසක් එක්ක ඉඳද්දි තියෙන්නේ අනිත් අයට තේරෙනවා මේ මනුස්සයාට පොට පෑ මේ වැරදිලා නම් පිටපොට නම් ගිහිලා තියෙන අනිත් අයට තේරෙන ගන්න ඕනේ. ආ තනිකර ඔබ වහන්සේ මේ වැරදි දෘෂ්ටියක් දරන්නේ කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්නේ. තේහිම අවස්ථාව දැන් ඔය බුද්ධ කාලේ වෙලා තිනවනේ. දැන් බුදුරයන් වහන්සේ ඉන්න කාලෙදිම ඔන්න සාතිපි කියලා භික්ෂුවක් එයා කියන්න ගත්තා මේ එක දිගට යන විඥානයක් තමයි මේ තියෙන්නේ. එක දිගට යනවා ඒක. අනිත් අය අනිත් සාවිනහතර කියන මේ ඔබ වහන්සේ වැරදි කතාවක් මේ කියන්නේ. බුදුහාඳුර එහෙම කියලා නැහැ. දැන් එහෙම අවස්ථාවක්වත් නැහැනේ අපි ඔහේ තනියෙන් ඉන්න කොටත් නේද? දැන් එහෙමයි කියලා අපි සම්පූර්ණයෙන් පිරිසක් එක්ක පිස්සු කරගෙන ඉන්නත් බෑ. ඉතින් එතකොටත් ඉතින් කට්ටියම ඒතර පිස්සු තමයි. කට්ටියම නිකන් ඒතර ගිහි ජීවිතය ගත කරනවා වගේම තමයි ඒකට වෙලා එකම වෙනස අර දරන ශ්‍රමණ ප්‍රතිරූපේ විතරයි තියෙන්නේ. නමුත් පිරිසක් එක්ක ඉඳගෙන අපි බොහොම සමග සම්පන්නව මේ කටයුත්තේම හොඳට නිරත වෙනවා නම් අන්න අවස්ථාව තියෙනවා. ඒකයි සුඛා සංඝ සාමංගී තපක් තමග්ගානං තපෝසුකෝ කියන්නේ. ඉතින් අර හොඳට සමග සම්පන්න වෙලා හරිම ඕනෝන් ප්‍රියශීලීව මිත්‍රශීලීව කටයුතු කරද්දී ඒක අපිට හරවන්න පුළුවන් නම් අන්න බහනක් භාවනාවක් සාකච්ඡාවක් ප්‍රතිපදාවක් විනයක් පැත්තට එතන සාමූහිකව ඒ පැත්තට උත්සාහ කරනවා. නිකන් හිතලා බලන්න නේද? යම්සි පිරිසක් ඉන්නවා, ඒ අය බොහොම සතුටින් ගත කරන්නේ, සුහදව ගත කරන්නේ. ඔවුනොවුන්ට මුකුත් කැපිලි කෙටිලි මොකක්වත් නැහැ. හරිම සුහදයි. ඔවුනොවුන්ට ප්‍රියශීලී උදව් පදව් කරගන්නවා. දැන් ඒගොල්ලන්ව හරවගත්තොත් අපි මෙන්න මෙහෙම ප්‍රතිපදාවක් රකිමු. මෙහෙම දැන් අපිට සාසනයක් ලැබිලා තියෙනවා. මෙහෙම දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි මේ තිරස්චානගත වෙලත් නැහැ. දැන් අපාගත වෙලත් නැහැ. තිරිසන් වෙලත් නැහැ. මේ බණත් ඇහෙනවා, මේක හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා, මිත්‍යා දෘෂ්ටිකත් නැහැ, දැන් තමයි ඔන්න අවස්ථාව, මේක මගාරව ගන්න එපා කියලා එහෙම හරව ගන්න පුළුවන් නම්, හරි පැත්තට දා ගන්න පුළුවන් නම් හරිම වටනවා. දැන් මහණකමේ තියෙන තව ප්‍රති තමයි දැන් බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී එහෙම කියන්නේ, මේ මහණකමට ලැබලත් ඊට පස්සේ එන්න පුළුවන් මේ ප්‍රතිසම්බන්ධයෙන් එක එක දේවල් වලට නේද? කියන්නේ ප්‍රශංසා ලැබෙනකොට, ලාභ සත්කාර ලැබෙනකොට ඊට පස්සේ ඒකට ලොල් වෙලා ඒකෙන් පැත්තෙන් යන්නත් පුළුවන්. ඒකත් ওই ධම්මපදයේ ගාතාවක් තියෙනවා, මේ මොකද්ද ඒකට කියන්නේ, අඤ්ඤා නිබ්බාන ගාමිනී ඔන්නම කියලා එන්නේ. හරි මතක් වෙයි සමහර විට. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මේ ලාභ සත්කාර සිලෝක ලබන මාර්ගය එකක්, නිවන් ලබන මාර්ගය එකක්. ඒ නිසා මේ ක්ෂණය මග හරව ගන්න එපා. මේ අවස්ථාව මග හරව ගන්න එපා අරකට ගිහිල්ලත් නේද? දැන් යාට තේරිලා මේ මහාන වෙන්න තරම් උවමනාවක් ඇතිලා කියන්නේ සැහැණයක් තේරිලානේ. හැබැයි මහාන වුණාට පස්සේ යනවා ලාභ සත්කාර ඔස්සේ, කීර්තිය ඔස්සේ, ප්‍රශංසා ඔස්සේ. අරකට දැන් ගිජු වුණා, ඒකට අහු වුණා. මෙයා ඔක්කොම අතහැරලා දාලා ආපු මනුස්සයා නේද? ඔක්කොම අතහැරලා දාලා, ගෙවල් දොරවල් අතහැරලා දාලා, අමුදරුවන් අතහැරලා දාලා, ඥාති මිත්‍රාදීන් අතහැරලා දාලා, වස්තු අතහැරලා දාලා ආපු මනුස්සයා හැබැයි මෙතන එන ප්‍රශංසාවට ඔන්න අහු වුණා, මෙතන එන කීර්තියට අහු වුණා, මෙතන එන නිකන් නමට අහු වුණා, මෙතන එන ලාභ සත්කාරයට අහු වුණා. ඊට පස්සේ ඒක එල්ල කරගෙන යනවා. සමහරට බුදුහාඳුරු කියන්නේ වෙනම මේ එන කොටසක් වෙනවා ලාභ සත්කාර සංයුත්තේ කියලා. බුදුම විදිහට ගැඹුරට කියලා දෙනවා භික්ෂුන් වහන්සේලාට මේ ලාභ සත්කාරවල තියෙන දරුණු ගති සම්බන්ධයෙන්. කොයිතරම්නම් අහු වෙනවද, කොයිතරම්නම් විනාශ වෙනවද, කොයිතරම්නම් ට්‍රැක් පයින්වද මේ ලාභ සත්කාරවලට ලොල් වීම නිසා, ගිජු වීම නිසා කියන එක. ඉතින් ඒ වගේ පැතිත් ඉතින් මෙතන තියෙනවා. තව පැත්තක මේ මොකක්ද ඒකට කියන්නේ, මේ බොරු වලක් තියෙනවා. ඒවත් ඒ මඩගොඩ ඒ මඩ ගොහරත් තරණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒතෙන් තමයි ඒ කියන්නේ මේ ඒ මොකද්ද මට ගාතාව දැන් මතක් වෙන්නේ, ඈ අඤ්ඤායි ලාභූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ඒව මේවන් පරිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාවිනන්දේය විවේකමනු බ්‍රෝහේ. ඔව් එක්කුවා මෙකුණසෝ විවේක මනු බ්‍රෝහේ. ඒ කියන්නේ මේ ලාභ සත්කාර කියන මාර්ගය එකක්, නිවන් ලබන මාර්ගය එකක්. තනිකර දැන් සාසනයටත් ඇවිල්ලා දැන් මේ පාරවල් දෙක හොයාගන්න එක නේද අමාරු ගමනක්. ඉතින් ඇත්තටම බැලුවම අර ඔක්කොම ටික ෂණ ටිකත් ඔක්කොම දැන් අක්ෂණ ටික ඔක්කොම මගහරලා දැන් බ්‍රහ්මචර්ය වාසය ලැබිලා නේද, බ්‍රහ්මචර්ය අවස්ථාව ලැබිලා. හැබැයි ඒ බ්‍රහ්මචර්ය අවස්ථාවෙදී තින තව බරවලවල් ගණනාවක් පෙන්වනවා. දැන් ඒ කියන්නේ අර මේ භික්ෂුන් වහන්සේලාට පෙන්වන්න ඔය මුලින් අපි උගන්වන්නේ ඌමි භය අහමේ කියලා නේද? දැන් එකක් තමයි භික්ෂුන් වහන්සේලාට පෙන්වනවා මේ ලාභ සත්කාර පැත්ත. දැන් ඔය අපි කතා කළා වගේ ඒක පැත්තක් ඒක විදිහට පෙන්වනවා. අනිත් එක තමයි ස්ත්‍රීන්ගෙන් එන භය නේද? ස්ත්‍රීන් ඇවිල්ලා ඒ අයත් එක්ක අනවශ්‍ය අසුරු වලට ඇවිල්ලා මේ මෙයාගේ හිත ගත්තොත් එහෙම සිවුරු අරලා යනවා. ස්ත්‍රී හරහා එන බයක් තියෙනවා. තව පැත්තේ බයක් තියෙනවා. දැන් මෙයාට හැමතිස්සෙම කියන අරග කරන්න එපා, මේක කරන්න එපා, රැඩ ගන්න එපා නේද කියලා රටේ නැති නීති තනවනවානේ. දැන් ඉන්න වැඩිහිටි සාන්නාසලා එයත් උන්නාසලාත් එක්ක ගැටෙනවා. දේශය ඇති වෙනවා. දේශය ඇති වෙනවා මට මේ මට බෑ මේ මලි ලව කරන්න මම යන්න කියලා ඔන්න එයත් යනවා යන්න. ඉතින් අර නීති ගරුක වෙන්න බැරිකම නිසා, යටත් වෙන්න බැරිකම නිසා, ශික්ෂාපද වලට මේ අනුගත වෙන්න බැරිකම නිසා කෙනෙක් අරලා යනවා දේශයෙන්. එහෙමත් වෙන්න පුළුවන්. තවත් එකක් මම කරේ තියෙනවා මට මතක නැහැ. ඔය වගේ භය හතරක් එහෙම පෙන්නනවා භික්ෂුන් වහන්සේලාට. දැන් ඒ සාසනයට ඇවිල්ලත් බ්‍රහ්මචර්ය වාසයක් කරන්න පටන් අරගෙනත් වෙන්න පුළුවන් මේ අනතුරු සම්බන්ධයෙන් තවත් හතර මේ ආකාර හතරක් පෙන්නනවා. මම ඒ කීපයක් කිව්වේ. ඉතින් අර ලාභ සත්කාර පැත්ත වෙනමම පෙන්නනවා. ලාභ සත්කාර කියන එකත් හරිම දරුණුයි. තෙතෙන්දිත් සම්පූර්ණයෙන්ම මාර්ගය අහිරෙන්න පුළුවන්. ඊට පස්සේ වෙන වෙන වැඩ නේ කරන්නේ. ඒවට කාලය ගත කරන්න සිද්ධ වෙනවා. මේ කරන්න තියෙන වැඩේ කරන්න වෙලාවක් නැහැ. එතකොට ඊට පස්සේ මගහැරලා යනවා. ඉතින් වගේ හරිම يعني හරි අවදානම් ගමනක් එකතකින් තියෙන මිනිස්සේ වශයෙන් අපි උපත ලැබලා බණක් ඇහුණත් ඊළඟට සාසනයක් දැකලා බණක් අහලා ප්‍රද්ධාවක් ඇති කරගෙන ප්‍රඥාවක් ඇති කරගෙන ඊට පස්සේ සියලු දේ අතහැරලා දාලා මහණ වෙලා ගත කරන ජීවිතේදිත් හරි දේ ආන්ට කරගෙන පරිස්සමෙන් යනවා කියන එකත් අතුර යනවාගේ වැඩක් තමයි තියෙන්නේ. ඒ නිසා මම මේ කරුණු කීපයක් කිව්වේ මං ආරාධනා කරනවා කට්ටියට සම්බන්ධ වෙන්න කියලා අද සාකච්ඡාවට. ඉතින් දන්න මාතෘකාවක් ඉතින් අද ඇත්තටම අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රායෝගිකයි ඇත්තටම. අපි කොහොමද එතකොට මේ ලැබුණු ශාසනයකින් ප්‍රයෝජනය ගන්නෙ කොහොමද? ඊළඟට ඒක මගහැරෙන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියන වගේ අවස්ථා ඇත්තන. මේකේ ගත්තොත් එහෙම හුඟක් වෙලාවට අපිට නිකන් අපිට සකස් කරගන්න බැරි අවස්ථා ගොඩක් පෙන්නවා. තිරසන්ගත වුණා නම් ඉතින් අපිට ගොඩේමක් නෑ. අපිට අපේ අතේ කන්ට්‍රෝල් එකක් නෑ. ඊළඟට අපාගත වුණා නම් ඒත් එහෙමයි. අසුරයෝනියක ඉපදුනා නම් ඒත් එහෙමයි. ඈත තියෙන මාක්කට රටක ඉපදලා ඇහෙන්නේවත් නැත්නම් ඉතින් ඒතරත් අසරණයි. ඊළඟට සම්පූර්ණයෙන්ම මෝඩ මේ මන්දබුද්ධික වගේ මට්ටම ඉපදුනා නම් ඒතරත් අසරණයි. හැබැයි ඉතින් අර මිත්‍යා දෘෂ්ටික වීම කියන එක තමයි තාම මේ අවාසනාවන්ත නේද? ඒ ඔක්කොමත් ලැබිලා අර සියල්ලමත් ලැබිලා වෙන දෘෂ්ටියක් අරගෙන ඒක දැඩිව ග්‍රහණය කරගෙන මම දැන් දන්නවා කියාගෙන මේකමයි හරි කියාගෙන ඉඳලා දහමක් මගහරව ගන්නවා කියන එක හරිම අවාසනාවන්තයි. ඉතින් එහෙම අවස්ථාත් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ අපිට බුද්ධ ශාසනයක වටිනකම තේරෙන්නේ නැහැ. මොකක් කළාට ඒකයි වෙන්නේ. බුද්ධ ශාසනයක වටිනකම තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ හැමදාම මේ දුකම ගැන කතා කරනවා. මේක හරි අමාරුයි. මේ භවනා කරන්න කියනවා, සිල් රකින්න කියනවා, මේක කරන්න හරි අමාරුයි. අර බැරි ගාතෙන්මයි ගන්නෙ. ඒ කරන්න පුළුවන් කියන සංඥාවෙන් එක ගන්නෑ. ඉතින් අර අපේ තියෙන සම්ප්‍රදායට අපි එක්කෝ හිත නැමෙන්නේ නැමෙන්න තරම් හිතේ නිහතමානී ගතියක් නැහැ. එක්කෝ බහුලව ඇහෙන නිසා අපිට ඕකේ ගැන ගාණක් නැහැ. ඒ වගේ අර ප්‍රශ්න ගණනාවක් නිසා අද මිනිස්සුෙකුට උනත් අද හිතන ලංකාවේ ඉන්න මිනිස්සුෙකුට උනත් පුදුම විදිහට මේක මගහැරෙනවා. දැන් ලංකාව කියලා ගත්තොත් සාසනයක් පැවතිච්ච දැනටත් සාසනය පවතින බණක් භවනා කරන ඉඩකඩ තියෙන ඔක්කොම අවස්ථා තියෙන තැනක් ඉදින්. නමුත් මේකේ වටිනකමක් බහුතරයකට තේරෙන්නේ නැහැ. බොහොම අතලොස්සකට විතරයි මේකේ වටිනකම තේරලා ඒ පාරේ යන්න උත්සාහන්ත වෙලා වෑයමක් දරන්නේ බොහොම අතලොස්සක් පිරිසක් විතරයි. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් අපිට ඒක මේක පාට බහුතරයකට දෙන්නත් ලේසි නැහැ. ඉතින් ඒ වටේ තියෙන ඔය පාරමී ශක්තියක් තියෙන්න ඕනේ කියලා හැම එකක පැති වලින් කියන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් අපි කාරණා තේරුම් අරගෙන ලැබපු මනුසාත්ම භාවය තුළ මේ ලැබපු ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනය ගන්න එකදී අපේ යුතුකම වෙනවා. ඒක අපේ වගකීමක් වෙනවා. බුදුහාඳුර හරියට පාර කියලා තියෙනවා නම් අපි වැරදි පාරක ගියා කියලා ඉතින් උනහසර කරන්න දෙයක් නැහැ. පාර කියලා තියෙනවා හරි පාර වෙන්න මේ පැත්තෙන් ඵලයල්ලා මෙහෙම ගියාම නම් ඔන්න නිවීමක් දක්වා යන්න පුළුවන් කියලා පාර කියලා තියෙනවා. අපි ඉතින් වෙන වෙන පාරවල් වල ගියාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම ආරාධනා කරනවා කාට හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා.
ඔස්වයි ස්වාමීන් වහන්සේ.
හරි කියන්න.
ස්වාමීනාස් මේ පැත්තෙන් විමර්ශනායක මහත්මයා අතුස්සලා තිනවා.
හරි. අවස්ථාව දෙන්න පුළුවන්.
විමල් මහත්තයා කතා කරන්න පුළුවන්.
අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මම ඇහෙනවා කියලා හිතනවා.
ඔව් ඔව්.
එහෙම ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ලස්සන මේ ධර්ම කරුණු ටිකක් ඔබ වහන්සේ මේ විස්තර කරා මට ඇත්තටම ඒක අහගෙන කියවම හිතුනේ ඇත්තටම මම ලබනවා කියන එකත් අපිට හරියට ලොතරැයියක් ඇදෙනවා වගේ මේ අවස්ථාවක් කියලා. ඒකෙදි ඇත්තටම මේ අක්කන කියන්නේ ෂණ සම්පත්තිය කියන්නේ ෂණය කියන්නේ ටයිමින් කියන එක තමයි මටත් මේක ගොඩාක් දුරට වැටුනේ. ඒකෙදි මේ කාරණා නමයක් විස්තර කළා ස්වාමහන්සේ. ඒ කියන්නේ උඩ කාරණා අට ටික මට හිතෙනවා තමන්ගේ පැත්තෙන් කියන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කාලෙල ධර්මයේ දේශනා කරා තමන්ගේ පැත්තෙන් සූදානමක් නැහැ කියන එක. අවසාන එක බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ මේ තමන් සුදුසු උනත් කියලා. ඒ කියන්නේ අටට කර්ම පහතර වගේ තමයි මට මේ අභ්‍යන්තර බාහිර මේ ගලපද්දි මට ඒක හිතුනේ. ඊට පස්සේ අනික් කාරණේ සන්නාසේ අර මිච්ඡා දිට්ඨි කියන එක ඇත්තටම පැටලෙන තැන එතන. ඒක සමහරලාට මට උනත් තේරෙනවා සමහරලාට වැරදි දිස්තියක ඉන්නවා කියලා. හැබැයි මේකෙදි සන්නාසේ මේ මට හිතෙනවා මේකේ අර මේ මිත්‍යා දිට්ඨිය පැත්තෙන් ගත්තොත් අපි මේ මේ හැමදේම මේ ස්ථිරයි කියලා ගන්න එක තමයි වඩා මේ කියන්නේ වැරදි කියන එක. කියන්නේ හැමදේම ඇත්තටම වෙනස් වෙනවා වගේ ගතියක් තමයි අපි බලන්න තියෙන්නේ භාවනාවේදී කියන අදහස තමයි ස්වාමීන් වහන්සේ මට දැනෙච්ච දේ. ඒ කරුණු දෙක තමයි මට අදහසක් හැටියට මේ ප්‍රකාශ කරන්න හිතෙනවා. බොහොම පිං අවස්ථාව ලැබුණාට.
ඔව් ඉතින් කීප පළවෙනි කාරණාව නම් ඇත්ත. දැන් මේ 9න් 8ක්ම තියෙන්නේ අපේ පැත්තෙන් වෙච්ච අභාග්‍ය සම්පන්න අවස්ථා. 9න් එකක් තියෙන ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැහැ. අපිට ඔක්කොම ටික ලැබිලා තියෙනවා. හැබැයි බුදු කෙනෙක් නැහැ. බණක් නැහැ. දහමක් නැහැ. ඉතින් උඩට ඇහෙන්නේ නාන ප්‍රකාර වැරදි දෘෂ්ටීන්, වැරදි දේවල්, වැරදි කාරණා. ඒතට අපිට ඔක්කොම ටික ලැබිලත් ඉතින් මේ බුදු කෙනෙක් පහළලා නැති නිසා, දහමක් දේශනා කළ නැති නිසා සම්පූර්ණයෙන්ම අන්ධකාරයක් තමයි තියෙන්නේ. අර මුල් අවස්ථා 8ම නම් අපේ පැත්තේ තමයි තියෙන්නේ. අපිට අපිට මගහැරීමක්. අපිට මිස්වීමක් තමයි මේ මුල් කාරණා මේ 8ේම තියෙන්නේ. තීගෙත් අර නිරේ උපත ලැබීම, තිරසන්ගත වීම, പ്രേතාත්ම භාවයක් ලැබීම, අසුර නිසානිකායක උපත ලැබීම, ගාක් අවශ්‍ය තියෙන අපිට අරූප බ්‍රහ්ම ලෝකයක වගේ උපත ලැබීම, බණක් අහගන්න බැරි ප්‍රත්‍යන්ත ඈතක උපත ලැබීම, ඊළඟට නිකන් මන්ද බුද්ධික වගේ වීම, ඒ වගේ ඔක්කොම ගත්තොත් ඒකත් නිකන් අර මොකක් හරි මේ සමාහලාට හදාගන්න බැරි තරම් මේ ප්‍රශ්නනේ එතන තියෙන්නේ. හැබැයි මේ මිත්‍යා දෘෂ්ටික වීම කියන එක හරි මේ හරිම නිකන් බැලුව බැල්මට පේනවා. මේ මෙයාට මේ අවස්ථාවලුත් ඔක්කොම මගහැරුණා, ගාන්ට යා එතනුත් ගොඩදාගත්තා. හැබැයි ගත්තේ මිත්‍යා දෘෂ්ටිය. එතනත් ඉතින් හරිම අවාසනාවන්තයි තත්ත්වයක් එතනත් තියෙන්නේ. මේ මිත්‍යා දෘෂ්ටි ගත්තට පස්සේ ඊට පස්සේ ආයෙත් ඉතින් කෙලින්ම අපාගත වීමක් තමයි පෙන්වන්නේ. දැඩිව මිත්‍යා දෘෂ්ටියකට දෘෂ්ටිගත වීමක් වුණොත් එහෙම හරි අමාරුයි ගොඩ ගන්න. කියන දෙයක් ඇහෙන්නේ නැහැ, කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ වැරදි දෘෂ්ටිය තුළම එල්බගෙන ඒකම දැඩිව ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඒකෙම මැරෙනවා, අපාගත වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා හුඟක් අය මේ මොකද්ද දස අකුසල පැත්ත එහෙමත් මිත්‍යා දෘෂ්ටිය ප්‍රධාන එකක් වශයෙන් පෙන්වන්නේ මනසට අදාළ නේද? ඒ කියන්නේ ඔය අභිජ්ජා දෝමනස්ස මිච්ඡා දිට්ටි කියලා පෙන්නවානේ. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ටි. මිච්ඡා දිට්ටි කියන එක ඒතරත් දාලා තිනවා. දස අකුසල කර්මපතවල මිත්‍යා දෘෂ්ටිය දාලා තිනවා. එපමණකට මේ මිත්‍යා දෘෂ්ටිය එහෙම තියෙනවා බරපතල ගතියක්. දේසනායි මන්නම් හිතන්නේ මේ අපේ මනස්වල අපි එක්තරා අන්දමක අර නිහතමානී ගතියක්, තව කෙනෙකුට ඇහුම්කන් දෙන ගතියක් පවත්වනවා නම් පහසුයි වැඩේ. නැත්තම් අර අපි ගත්ත දැඩි මතය තුළම ඉන්න ගියාම, මම දන්නවා කියලා මතය තුළ ඉන්න ගියාම මේ තමයි මුගක් පාර වරදින්නේ. ඒ නිසා මේ එතන නිහතමානී වීම තමයි මම නම් දකින්නේ ප්‍රධානම මේ කන් යොමු කිරීම කියලා බුදුහාමුදුරු කියන්නේ. අර මේ කන් යොමු කරනවා, කන් පොඩ අහන්න පෙළඹෙනවා, පොඩ නිහතමානී වෙනවා, බිමට බහිනවා, අනිත් කෙනෙක්ත් තව දන්නවා මේ මම නොදන්න දෙයක් තව කෙනෙක් දන්නවා කියන තැන අපිට පිහිටලා කටයුතු කරන්න පුළුවන් නම් බලක් ඇහෙවි. නැත්නම් ඉතින් අපි ක්ලෝස් නිකන්නේ තනිකරම අපි මේ වහාගත්ත තත්ත්වයක් තියෙන්නේ. ඒතකොට අපි විවෘත නැහැ, ඇහෙන්නේ නැහැ. එතකොට දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨියක් තියෙනවා. එතන කෙනෙක් වර්ධිත අත් දක්ව ගන්න පුළුවන් මේකත් දිට්ඨියක් කියලා. නමුත් එතන තියෙන්නේ ඒ දහමක් පෙන්ලා දීලා, මාර්ගයක් පෙන්ලා දීලා ඒ ගත්ත දැක්ම අන්තිමට සම්පූර්ණ විවෘත භාවයක් දක්වා යන්නේ. ඒ කියන්නේ මොකක්වත් නල්ලපු නැති தත්ත්වයක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන දෘෂ්ටියේ තියෙන්නේ. නැත්තම් දැක්මේ තියෙන්නේ කිසිම දෙයක් නැහැ ග්‍රහණය කිරීමක්, කිසිම දෙයක් නැහැ උපාදාන කිරීමක්. ඒ මොකද්ද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී එහෙම පෙන්වන්නේ අන්නේ ඒ වගේ පැත්ත. දැන් ලෞකික සම්මාදිට්ඨියේදී පෙන්නවා දැන් මේ අද කතා කරපු ධර්මයේම අනිත් පැත්ත. මම එක් ඇත, පී එක් ඇත, දීපු මේ දේවල් වල විපාකයක් ඇත. ඒ සම්පූර්ණ කම්මසගතා සම්මාදිට්ඨිය හොඳට තහවුරු කළා. එයාව නිකන් හොඳ කුසල පැත්තකට, එහෙම නැත්නම් සම්්‍යක් පැත්තකට, අපි කියමු සත්පුරුෂ පැත්තකට හොඳට යොමු කළා. ඊට පස්සේ දෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියක්. ඒකෙන් කරන්නේ තන්නේ කර මනස නිදහස් කළ දැම්මක්. කිසිම දෙයක් ග්‍රහණය කරන්න දෙන්නේ නැහැ, කිසිම දෙයක් උපාදාන කරන්න දෙන්නේ නැහැ. කියන්නේ දෘෂ්ටියක් වශයෙන් නෙමෙයි මේ මෙක් අබමල් රේණුවක දෙයක්වත් උපාදාන කරන්න දෙන්නේ නැහැ. එතකොට කියන්න පුළුවන් දෘෂ්ටි නැහැ කියන එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ ලොකු සාංශ හිමි කියන්නේ අද්දිට්ඨිය තමයි සම්මාදිට්ඨිය කියන්නේ. දිට්ඨියක් නැහැ, කිසිම දෘෂ්ටියක් නැහැ. කියන්නේ හරි කියලා කියනට වඩා එතන දැඩිව ග්‍රහණයට ඉඩක් නැති පැත්තක් තමයි පෙන්වන්නේ. මොකක්වත්ම ග්‍රහණයක් කරන්න, උපාදානයක් කරන්න අවස්ථාවක් දෙන්නේ නැති මාර්ගයක තමයි එක්කගෙන යන්නේ නිවැරදි සම්මාදිට්ඨියකට. ඒකත් ඉතින් පියවරෙන් පියවර. ඒක පාටම අපිට ඒක අපේ හිත නිදහස් කරගන්න බෑ. ඒ අර දැන් මහත්ය කියපු කොටසත් ඒකේ තියෙනවා. දැන් අපි විපස්සනාවක් වඩද්දී, සතිපට්ඨානයක් වඩද්දී ඔය කතා කරන සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී කියෙහෙම කියලා. ඉතින් එතන තමයි යා පෙළඹෙන්නේ මේකේ තියෙන අනිත්‍ය දකින්න, විපරිණාමයේ දකින්න. ඒ මේ අපි දේවල් කියන නම දැනට පාවිච්චි කරන මේ දේවල් වල තියෙන අනිත්‍ය දැකීමම ප්‍රබල සමාධිට්ඨියක්. ඒකත් ඔය මේ සූත්‍ර දේශනාවල එහෙම සඳහන් කරනවා. මේ අනිච්ච අනිත් මේ ලෝකේ යමක් අනිත්‍ය දේ අනිත්‍ය ආකාරයේ සැබෑ අන්දමින්ම, තතු අන්දමින්ම, තත්වාකාරයෙන්ම යම්ස කෙනෙක් ආවෝද කළා නම් අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය වශයෙන්ම ඒක ප්‍රබල සමාධිට්ඨියක්. එතන හොඳ ඇක්සස් එකක්, හොඳ පොයින්ට් එකක් බැහැ ගන්න දහමට. මොකද ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වුණා නම් එතනින් යාර දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ඒවත් ඔක්කොම ප්‍රකට වෙනවා. නිකන් හොඳ තැනකින් යා පාරට බැහැ ගත්තා වෙනවා මේ අනිත්‍ය ලක්ෂණය යාට හොඳට ප්‍රකට වුණා නම්. ඒ ඔක්කොම ඉතින් සම්මාදිට්ඨිය පැත්ත තමයි ඉතින් ගන්න තියෙන්නේ.
එහෙමයි සාරාංශ. ඒකෙදි මම අර තාක්ෂණික කාරණයක් බනදී අහලා තිනේ අපටිපද්ධ අවිද්‍යාව, මිත්‍යා ප්‍රතිපද්ධ අවිද්‍යාව කියලා දිනගේ ඒක ඕකට සම්බන්ධයිද සාරාංශ? කොහොමද ඒක ගලපගන්නේ අපි?
ඔව් එහෙම කියන්න පුළුවන් ටිකක් දුරට. ඒ කියන්නේ දැන් ඔය මේ අවිද්‍යාවේ පැති දෙකක් අපි චුට්ටක් නෑ ලාවට ඒක මේ සඳහන් වුණා. ඒ කියන්නේ අර අවිද්‍යාවේ පැති දෙකක් නෑ හිතා ගන්න පුළුවන්, නොදැන දන්නවා කියලා හිතා ගැනීමයි, වැරදියට දැනගෙන දන්නවා කියලා හිතා ගැනීමයි. ඒ කියන්නේ මේ කියන්නේ වැරදි දෙයක් හරියට ගැනීම, ඉතින් අර එක 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 පැත්තක්. හරි දෙයක් නෙමෙයි, වැරදි දෙයක් දැනගෙන යා හිතනවා හරි මම දන්නවා මේක තමයි හරි. අනිත් කෙනා දැන් දන්නේ නැහැ, හැබැයි හිතන් ඉන්නවා දන්නවා කියලා. ඉතින් හරි සූක්ෂමයි ඒක අතකින්. නොදැන දන්නවා කියලා හිතා ගැනීමයි, වැරදි දෙයක් දැනගෙන දන්නවා කියලා හිතා ගැනීමයි නේද?
ඒක තමයි සංකීර්ණ ගණක්. අපි ඇත්තටම ඒ කියන්නේ දැන් අපි දැන් මේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ භාවනා යෙදෙනකොට සක්මනේ යෙදෙනකොට දැන් අපි මේ හිතා ගන්නවා මේ කකුල වදිනවා කියලා. ඇත්තටම වදිනවද කියලා අන්න ඒ වගේ තමයි මේ සියුම් තත්වයක්. ඒ කියන්නේ මේ දැන් අපි හිතන කකුල ඔසවනවා තබනවා. ඒක බාර මානසිකාරය කරනවා අපි හිතාගත්ත දෙයක් වගේ. ඊට පස්සේ ඒක වදිනකොට ඇත්තටම කන්ටැක්ට් වෙනකොටම හරියට දැනීම වගේ කියන එක තමයි මට පොඩ්ඩක් අර මේ පායිකව ගලපගන්න මේ
උදාහරණයක් ඇතුළේ මම ගත්තේ තමයි. ඔව්. නෑ ඇත්තට මුලදී නම් අපිට කයත් එක්ක ඉන්න වෙනවා. කයනුපසනාවක අපිට ඒ කියන්නේ ඔතන වෙන්නේ අර හිතේ වික්ෂිප්ත බවනේ දැනට තියෙන්නේ. අපි දුම අපේ හිත වික්ෂිප්තයි. ඒක අරමුණක තියාගන්න අපිට තේරෙන්නේ නෑ. පුදුම විදිහට කාමච්ඡන්දෙන් ව්‍යාපාදයෙන් බැටකන නිසා තනිකර වික්ෂිප්ත වෙච්ච නීවරණ බහුල මනසක්. ඉතින් එයාව නිකන් පොඩ්ඩක් අර කණුවක බැඳලා සතෙක්ව තියනවා වගේ එයා ටිකක් මෙල්ල වෙනකන් අපි කරන්නේ පුළුවන් තරම් කයේම රඳවනවා. ඇවිද්දෝනවා, ඉඳවලා තියෙනවා, ඒ ඉරියව් පවත්වනවා. පුළුවන් තරම් ඒ කයේ හිත රඳවන්න වෑයම් කරනවා. කායනුපසනාවේ මුල් පියවරේ තියෙන්නේ ඔන්න ඔයගේ කායගතාසති පැත්තක්. එතකොට දැන් යම් අවස්ථාවක් එයාට එළඹෙනවා. අන්න දැන් අජ්ජත්ත මේව චිත්තං සම්තිට්ඨති. ඇතුළතම ඔන්න හිත ඉන්න පටන් ගන්නවා. කයේම නිකන් හිත රැඳිලා තියෙනවා. කයේ ඔක්කොම මූවමන්ට්ස්, කයේ තියෙන චලන ඔක්කොම ටික, දැනෙන වේදනා ඔක්කොම ටික එයාට දැනෙනවා. මොකද කය ඇසුරු කරන හිතක් දැන් ලැබිලා තියෙනවා. හැබැයි එතන නතර වෙන්න නෙමෙයි තියෙන්නේ දැන්. තව තව ඉස්සරහට යන්න ඕනේ. දැන් තමයි ඊළඟට කායේ කායනුපස්සී යන එකේ දෙවෙනි ස්ටේජ් එකක් එන්නේ. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට මේ වගේ පියවරක් ගැඹුරින් කරන්න එතකොට කයේ යථා ස්වභාවය ආට තේරෙන්න ගන්නවානේ. මෙතනත් සත්‍යයක් නෑ, පුඤ්ජලයක් නෑ, මෙතනත් තියෙන විපරිණාමයක්, මෙතනත් තියෙන වෙනස් වීමක්, මෙතනත් ගන්න කියලා සාරයක් නෑ, හරයක් නෑ, ඇතුලේ ආත්මයක් නෑ කියලා අන්න ගැඹුරකින් මෙයාට ත්‍රිලක්ෂණේ වැටහුණා නම් දැන් ඔන්න හිත මේක අතාරිනවා නේද? එතකොට අපිට එකපාරට අතහැරිච්ච සත්‍යයක් ගන්න බෑ. එකපාරට අපිට මේ හිතේ අනාත්ම ලක්ෂණයක් මතු කර ගන්න බෑ. එතකොට අපිට මුලින් සිද්ධ වෙනවා යන්තම් මෙයාව කය ඇසුරු කරන්න, පොළඹවන්න, ට්‍රේන් කරන්න, පුහුණු කරන්න. එහෙම පුහුණු වෙච්ච මනසට තමයි දැන් සූක්ෂම වන්දමකින් මේකේ යථා ස්වභාවයත් තේරුම් ගන්න ඉඩක් සලස්සලා දෙන්නේ. නැවත නැවත හොඳට සම්මර්ෂණයක් කරවලා අපි දුන් ධාතු පැත්තකට හිත දාලා, නැත්නම් ආයතන පැත්තකට හිත දාලා, ස්කන්ධ පැත්තකට හිත දාලා පුළුවන් තරම් ඔන්න ගැඹුරකින් දැන් මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න යාට හොඳ අභ්‍යාසයක් දෙනවා. එතන අන්න ප්‍රත්‍යක්ෂ ඥානයක් දිනුනා නම් ඒ නුවණ විසින්ම අපිට ආයි බලෙන් අතාරින්න දෙයක් නැහැ. නුවණ විසින්ම ලස්සනට මේක අතහැරලා දානවා. ඒකයි ඒ නුවණේ තියෙන විශේෂත්වය ඒකයි. දැන් ඔය යථාභූත ඥාන දර්ශනයක තියෙන එක ප්‍රධාන ආනිසංශයක් වශයෙන් පෙන්වන්නේ ඒකයි. ඒ නුවණේ තියෙන ප්‍රතිඵලය තමයි මේක නිබ්බිදාවට විරාගයට දාන එක. ඒක අපි කරන එකක් නෙමෙයි. හරියට නිකන් අර අන්ධයාට ඇස් ලැබුණා වගේ තමයි. අන්ධයා මුලින් හිතන් හිටියා ලස්සන ඇඳුමක් ඇඳන් ඉන්නේ, හොඳ පිරිසිදු ඇඳුමක් ඇඳන් ඉන්නේ, වටිනා ඇඳුමක් ඇඳන් ඉන්නේ කියලා. හැබැයි අර මේ කපටි වෙලෙන්දෙක් අන්දලා දීලා තියුනේ. කපටි වෙලෙන්දෙක් ඇඳුම විතරක් නෙමෙයි මිනිස්සයවත් අන්දලා නේද? මේ රවට්ටලා රවට්ටල මේ හොඳ ඇඳුමක් කියලා, වටිනා ඇඳුමක් කියලා, පිරිසුදු ඇඳුමක් කියලා කිසිම වැදගැම්මක් නැති වැරහැල්ලක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ අන්ධ මිනිස්සයාට ඇස් පේන්නේ නැහනේ නේද? එයා ඒක ඇඳගත්තා. පස්සේ ඇස් ලැබුණාට පස්සේ දැන් මොකද වෙන්නේ නේද? දැන් ඉතින් ආයි ගලවන්න කියලා අනිත් කෙනෙක්ට කියන්න දෙයක් නැහැ. ඉතින් මිනිසා ගලවනවා. මොකද ඇස් පේනවනේ දැන්. පේනවනේ මේ මොකද්ද මේ ඇඳන් ඉන්නේ කියලා. දැන් ඒක යා පැත්තකින් තියනවා කියන්නේ ඔබ්වියස් අනිවාර්යෙන් කෙරෙනවා ඉතින්. අන්න ඒ වගේ තමයි කියනවා මේ යථාභූත ඥාන දර්ශනයක් කෙනෙක්ගේ තුල පහළ වුණා නම් එයා මේ රූපය අතහරිනවා කියන එක, වේදනා අතහරිනවා කියන එක, සංඥා සංස්කාර විඥාන අතහරිනවා කියන එක ඒක අනිවාර්ය ලක්ෂණයක්. ඒක ඔටෝමැටිකලිම වෙන දෙයක්. ස්වභාවයෙන්ම වෙන දෙයක්. ඒක ධර්මතාවක්. අනිවාර්යයෙන්ම අපිට තියෙන ප්‍රධාන එහෙනම් يعني අභ්‍යාසය තමයි පුළුවන් තරම් අර යථාභූත ඥාන දර්ශනය පහළ වෙන පරිද්දෙන් මුලදී කටයුතු කරන්න ඕනේ. කටයුතු කරන්න හිතේ හිත තුළ උපදිනේ නුවණ තුලින් ලස්සන්ට මේ ටිකනේ ඈතට යාවි. මේකේ සාරයක් නැති බව යාට වැටහෙවි, වටිනකමක් නැති බව වැටහෙවි. හිත නිදහස් වෙන්න, හුදකලා වෙන්න, විවේක වෙන්න පටන් ගනිවි. මොකද දැන් මේ ඇසුරු කළ වැඩක් නැහැනේ ගන්න කියලා. හරයක් නැහැනේ නේද? ගන්න කියලා දෙයක් නැහැ, කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. ඊට පස්සේ හිත ස්වභාවිකවම නිදහස් වීමක්, විමුක්ත වීමක් දක්වා යාවි. විමලට ප්‍රශ්නයක් තියෙනවද නේද? ඔව්.
ආසරයි සානන්ද, උපාදානය වෙන හැම දෙයක්ම ඇති වෙන්නේ වටිනාකම කියන දේ මුල් කරගෙනද? ඒකත් එක්කම නාම රූප වලට ඒ වටිනාකමත් එක්ක ඇති වෙන තැනදී ඔය උපාදානය වැඩි වෙනවා කියන තැනටද වැටෙන්නේ?
ඔව්, දෙවෙනි එක නම් සම්පූර්ණ ඇත්ත. දැන් හිතන්න අපි දැන් හිතන්නකෝ මෙහෙම. දැන් ඔන්න අපි මේ බිත්තියේ අඳිනවා මාකරි ලස්සන චිත්‍රයක්. මේ බිත්තියේ ඇඳේ. මේ බිත්තියේ මුකුත් ඇඳලා තියුන්නේ නැහැ. තනිකර නිකන් සුදු පාට බිත්තියක් තිබුණේ. අපි මේ බිත්තියේ චිත්‍රයක් ඇඳා. දැන් ඔයා හිතන්න මේක නිකන් ඉරි කෑලි ටිකක් කියලා. එක අවස්ථාවක මේක නිකන් ඉරි කෑලි ටිකක්. තවත් අවස්ථාවක මේක නිකන් සරල මලක්. මලක් වගේ එකක්. පස්සේ මේක හොඳ ලස්සන ස්ත්‍රී රූපයක් නිකන් 3D ෆුල්ම ලස්සනම හිතා ගන්න බැරි තරම් පුදුමාකාර ලස්සන ස්ත්‍රී රූපයක්. කොයිකටද අපේ හිත බැඳෙන්නේ? තුන්වෙනි අවස්ථාවට බැඳෙනවානේ නේද? හැබැයි තුනම චිත්‍ර නේද? කලින්ගේ තුනේ ඉරි කැලි ටිකක්. දෙවෙනි එකේ තුනේ නිකන් මලක් වගේ එකක්. පස්සේ තුන ඔන්න ස්ත්‍රී රූපයක්. දැන් ඔන්න තුන්වෙනි එකට අපේ හිත බැඳෙනවා. ඉතින් ඒ කියන්නේ අපි අර මේ ඔක්කොම හැබැයි චිත්‍ර විතරයි. කැන්වස් එක ඇඳපු, පිටියේ ඇඳපු චිත්‍ර විතරයි. එතකොට අපේ හිතේ දැන් මේවට එතකොට අපේ තියෙන මෝඩකමට අපි මේවට වටනකම් දුන්නා. මේක මලක් කිව්වා, මේක ස්ත්‍රියක් කිව්වා නේද? අපිට මේ චිත්‍රය චිත්‍රයක් වශයෙන් පේන්නේ නැහැ. අපි ඒකට මත් වෙනවා නේද? අපි ඒක දිහා බලාගෙන ඉන්නවානේ නේද? නිකන් මත් වෙලා වගේ නිකන් ඒකට ඇට්‍රැක්ට් වෙලා බලාගෙන ඉන්නවානේ අපි නේද? එතකොට අපි මේක චිත්‍රයක් කියන එක අපෙන් ගිලිහෙනවා. චිත්‍රයක් කියලා අපි දැක දැක මේක හිටියොත් අපිට ඒකේ මත් වෙන ගතිය අඩුයි නේද? ඒක මුලා වෙන ගතිය අඩුයි. නමුත් මේක චිත්‍රයක් කියලා නැතුව මේක තියෙන අඩු මේ ඇඩහුරුකම් බල බලා අංගපසංග බල බලා ඉන්න ගියොත් ඔන්න තනිකරම මත් වෙලා ඔන්න නොතිමිච්ච රාගයක් ඇති වෙලා නේද, ආදරයක් ඇති වෙලා ඔන්න හොයාගෙන යන්නත් පුළුවන් ඊට පස්සේ. ඉතින් ඔන්න ඔය වගේ අපි ඒකට වටිනකමක් දෙනවා. ඉතින් අපේ හිතේ වෙන්නේත් ඔන්න වගේ දෙයක්. අපේ හිතෙත් නාන ප්‍රකාර නාම රූප පිනිමිබු වෙන්න ගන්නවා නේද? හිතන්න හිත කියන්නේ කැන්වස් එකක් කියලා. හිත නැමැති කැන්වස් එකේ අපි නාම රූප නැමැති චිත්‍ර අඳිනවා. ඒ චිත්‍ර ඇතැම් දේවල් වලට අපි වටිනකම් දෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඒ වටනකම් නිසාම ඒක ග්‍රහණය කරනවා, උපාදාන කරනවා. ඇතැම් දේවල් වල එච්චර වටනකමක් නැති නිසා ඒ ඉක්මනට මැකිලා යනවා. හිතේ අඳින ඇතැම් චිත්‍ර අපි එච්චර ගණන් ගන්න නැහැ. ඒවා නිකන් හුදු නාම රූප බවට පත් වෙලා ඒවයයි මැකිලා යනවා ඉක්මනට. ඒවෙන් ලොකු බාධාවක් කරදරයක් හිතර නැහැ. හැබැයි අපි අර වටනකම දීපු එක අපි අල්ලනවා. ඒක අපි උපාදාන කරනවා. ඉතින් ඒකයි ලස්සන බුදුහාඳුරු කියනවා මේ අච්චෙජ්ජි තණ්හං ඉද නාම රූපේ. ඒ නිසා මහන මේ අච්චිජ්ජි තණ්හං මේ නාම රූපෙට තියෙන දැන් මේ දැන් පහළා තියෙන නාම රූපෙට තියෙන තණ්හාව කපා හරින්න. ඔහොම කියන්නේ. කියලා මේ හිතේ පහළ වෙන නාම රූපෙට අපිට එතන තණ්හාව කපා හැරීමක් කරන්න තියෙන්නේ. නැත්තම් වෙන්නේ රැවටීමක්. අපි හිතන්නේ හිත කියන්නේ තනිකර අර මං කිව්වා වගේ කලින් කිව්වා වගේ හොඳ ලස්සන නිකන් පිරිසුදු සුදු රෙදි කඩක් කියලා. කැන්වස් එකක් කියලා. අපි ඒකේ විවිධ දේවල් ඇඳ තමයි නිතර ඉන්නේ. ඇහෙන් රූප බලනවා, අරකේ එකක් අඳිනවා. කනෙන් ශබ්ද අහනවා, මේක ඇඳිනවා. නාසයෙන් බලනවා, ඇඳිනවා. දිවෙන් බලනවා, ඇඳිනවා. කයෙන් ගලනවා, ඇඳිනවා. ඒ මොකක්වත් නැත, හිතින් හිතලා මේක අඳිනවා. නිරන්තරයෙන් මේක අඳිනවා චිත්‍ර. අපිට පුළුවන් මේ චිත්‍රවලට වටිනකමක් නොදී ඉන්න. මේක හුදෙක් චිත්‍රයක් බව දකින්න. මේක හුදෙක් ඡායාවක් කියලා දකින්න. මේක හුදෙක් නාම රූප මාත්‍රෙන් දකින්න. එහෙමනම් අපි දැන් මේකට වටිනකම් දෙන්නේ නැහැ. මේවා නිකන් ඉවත් වෙවි යනවා, මෙකි මෙකි යනවා. දැන් හිතේ අර ඉඩකඩ වැඩි වෙනවා නේද? දැන් කැන්වස් එක මතු වෙනවා. කැන්වස් එකේ තියෙන අන්න සුදු පරිසරය නිකන් පිරිසුදු පරිසරය වුණ දැන් මතු වෙලා. හිත හරි හිස්, හිතේ මුකුත් නැහැ, හිත හරි සැහැල්ලුයි නේද? හිතේ පැටලෙවිලි නැහැ, මොකකටවත් බැහැගෙන නැහැ, මොකකටවත් මුලා වෙලා නැහැ, මුකුත් නැහැ. හැබැයි දැන ඉන්නේ. නිින්ද ගිහිලා නෙමෙයි මේ, මැරලා නෙමෙයි, දැන මුකුත් නැහැ. හිත හරි පිරිසුදු හිතක්. ඔන්න තෙන්ට අපිට එන්න පුළුවන් නම් අන්න ඉතින් තේරෙන්න ගන්න මොකද්ද මේ කරන් හිටියේ, මොකටද මේ ඇඳගෙන හිටියේ, මොකටද මේ පැටලිලා හිටියේ, මොකටද මුලා වෙලා හිටියේ කියලා තේරෙන්න ගන්න.
අසරසනස එක්කම මේ නාම රූපවල මූලික වෙනස් වීම් දෙක කොහොමද වෙන් කරගන්න කියලා පොඩක් මූලිකව දැනගන්නේ. ඒ කියන්නේ අපි දකින දේසාව වෙන් කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක්
පැහැදිලි. නෑ ඒක තමයි අපිට අර වෙලා තියෙන අපිට එකපාර්ට්ම හිතට එන්න අමාරුයි. අපි ඒකයි කරන්නේ අර සතිමත් බවක් දියුණු කළා, සමාධියක් දියුණු කළා, නුවණක් දියුණු කරද්දී ඔන්න නිකන් අර පොඩි ටේස්ට් එකක් ඉන්න ගන්නවා. නිකන් බරක් නැති හිතක් නේද? නිකන් ඕන්ට වඩා කියවන්නේ නැති හිතක්. අපේ අපිට ලා තියෙන මේකෙම මත් වෙලා හැපි හිටියේ. මේකෙම නිකන් නිරන්තරයෙන් හිතන්න අඛණ්ඩවම චිත්‍රපටි පෙන්වන තැනක් තියෙනවා කියලා. ඒකේ වැඩ කරන මිනිහෙක් ඉන්නවා. චිත්‍රපටි ශාලාවේ වැඩ කරන මිනිහෙක් ඉන්නවා. හැබැයි ඒක දිගට නාන් ස්ටොප් චිත්‍රපටිමයි පෙන්වන්නේ. ඒ මිනිහා ඒකම බල බලා නම් ඉන්නේ. චිත්‍රපටියක් නැති වෙලාවක් ගැන හිතා ගන්න බැහැනේ නේද? හැබැයි යම් වෙලාවක යාට චිත්‍රපටියක් නැති වෙලාවක් ආවොත් දැන් යාට දෙනවා යව මොකුත් නැහැ නෙමෙයි. නිකම්ම නිකන් ස්ක්‍රීන් එකක් නේ තියෙන්නේ. මොකුත් නැහැනේ. අන්න ඒ වගේ අපේ හිතෙත් අර නිරන්තරයෙන් චිත්‍රපටි පෙන්න තමයි අපි ඉන්නේ. ඉතින් අපි දැන් ওই සක්මනකට දාලා පරයන්කට දාලා කරන්නේ මොකද? අර පෙන්නන චිත්‍රපටිය හරි බෝරින් එකක් කරගන්නවා. ඇක්ෂන් නැහැ ඒකේ නේද? එක්සයිට්මන්ට් මොකක්වත් නැහැ. මේ මේ අසභ්‍ය දර්ශන මොකක්වත් නැහැ. ඉතින් හරි කම්මැලි අප්පා නේද? ඉතින් දැන් යන කට්ටියට මේ හුස්ම දිහාන බලන්න තියෙන්නේ. වක්මනන්දේ කරන්න තියෙන්නේ. අර හිතේ ඇඳෙන චිත්‍රය හරි ඒකාකාරී දැන්. හරි බෝරින්, හරි ඒකාකාරී. දැන් ඔන්න චිත්‍ර නිකන් මැකිලා යනවා. දැන් ලොකුවට මේකට තැනක් දෙන්නේ නැහැ. හිත නිකන් අර හරි නිකන් පොඩ්ඩක් අර පේන චිත්‍රේ නිකන් චිත්‍රයකට වඩා නිකන් දැන් වර්ණයකට සෙට් වෙලා. එහෙම හිතන්න නේද? සුදු පාට කැන්වස් එක. හැබැයි නිකන් දැන් කෝටු කැලි ටිකක්, ඉරි කැලි ටිකක් බවට පත් වෙලා. දැන් ඔන්න ඒකත් මැකිලා ගියොත් තාමත් ඒ ෆුල්ම අන්කන්ඩිෂන් නැහැ. හැබැයි තනිකර පිසුදු හිත ඇවිල්ලා නැහැ. යම් වේදනාවකින් දැන් ඔන්න හිතන්න දැන් ඔන්න ආනාපානේ වඩා වඩා හිටියා. අර ආපු සිතුවිලි දැන් පොඩ පොඩ අඩු වෙවි ගියා. විතර්ක ටික අඩු වෙවි ගියා. ප්‍රපංච ටික අඩු වෙවි ගියා. ඒ කියන්නේ චිත්‍ර මැකිලානේ දැන් සෑහෙන දොරට. කියන මං කියනනේ තේරෙනවනේ මං කියන්නේ. දැන් නිකන් අර අපේ හිතේ තිබිච්ච ප්‍රපංචේ නැමැති චිත්‍රයට දැන් පෝර දාන්නේ නැහැ අපි. අර්ථකථන දෙන්න යන්නේ. මේක හුදු චිත්‍රයක් බව දැන් යාට පොඩ පොඩ තේරි තේරි. එහෙම යන්න යන්න දැන් චිත්‍ර නිකන් දුර්වර්ණ වෙනවා. නැත්නම් විවර්ණ වෙනවා. බලන්න නිකන් අප්පිරියා වෙනවා. චිත්‍ර බලන්න අප්පිරියා වෙනවා. ඊට පස්සේ මේක තින් රැඳෙන්න දැන් හේතුවක් නැහැ. පොඩ පොඩ හිතින් නිකන් ඉවත් වෙලා යනවා. දැන් තියෙන නිකන් හිතන්න වර්ණ ගැන්විච්ච කැන්වස් එකක් කියලා. කහ පාට වගේ කැන්වස් එකක් තියෙන්නේ. තාමත් ඕකත් යාගේ ප්‍රകൃතිය නෙමෙයිනේ නේද? කහ පාටත් ඉවත් වෙලා ඔන්න තනිම සුදු පාට මත වුණොත් ඔන්න කියනවා ආ දැන් තමයි ඔන්න කැන්වස් එකේ ප්‍රകൃතිය ආවේ. ඔන්න වගේ දෙයක් අපේ හිතේ තියෙන්නේ. අපේ හිතේ ප්‍රകൃතිය ගත්තා නිකන් හුදු දැනුවත් බවක් විතරයි. පිරිසුදු දැනුවත් බවක් තියෙන්නේ. ඒ පිරිසුදු දැනුවත් බවට අපි එක වර්ණ ගැන්වීම කරනවා. දැන් ඕක බුධාඳුර දෙන උපමාව තමයි මේ වතුර උපමාව. එනවා ලස්සන සූත්‍රය සංගාරව සූත්‍රය කියලා. මේ සංගාරව කියන බ්‍රාහ්මණයාට බුධාඳුර පෙන්වනවා මෙන්න මේ නීවරණ සහිත හිතේ එක එක අවස්ථා. ඔය කාමච්ඡන්දේ සහිත හිත පෙන්වන්නේ වර්ණ ගැන්විච්ච වතුර වගේ. හිතන්න දැන් වතුරට දැම්ම නිල් ටිකක්. ඔය නිල් දානවා කියලා කරන්නේ නේද? අම්මලා කරන්නේ මේ ඇඳුමක් මේ හොදලා ඉවරලා නිල් දාන්නේ නේද? ඈ
සුදු පාට කරන්න නිල් දාන්න.
දැන් එතකොට දැන් නිල් දැම්මම වතුර නිල් පාටයිනේ නේද? යාට මූණ පේන්නේ නැහැ නේ ඒක දැන්. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ කාමච්ඡන්දේ සහිත හිත බුදුරයන් වහන්සේ පෙන්වන්නේ මේක නිකන් වර්ණ ගැන්විච්ච වතුර වගේ. ද්වේෂේ සහිත හිත පෙන්වන්නේ මේ මේ නටන වතුර වගේ. නටන බුබුලු දදා නටනවා. යාට බෑනේ ඒකේ මූණ බලන්න නේද? ඊට පස්සේ තීන මිද්දේ සහිත හිත පෙන්වන්නේ තනිකර නිකන් සෙවල බැඳිලා පාසි බැඳිලා අර මේ කාලයක් තිස්සේ පල්ලෙච්ච වතුර තියෙන්නේ. අන්න ඒක තමයි තීන මිද්දේ සහිත වතුර. ඒකෙත් මූණ පේන්නේ නැහැ නේ, පිරිසුදු නැහැ නේ ඒකත් නේද? උද්දච්ච කුක්කුච්ච සහිත හිත පෙන්වන්නේ නිකන් තනිකර කැළඹිච්ච වතුරක්. තන ගෝ ගාලා ගලාගෙන යනවා මඩ වතුරක්. ඒකෙත් මූණ බලන්න බෑනේ නේද? විචිකිච්ඡා සහිත හිත පෙන්වන්නේ තනිකරම මේ අර වගේම සෙවල බැඳිලා පාසි බැඳිලා හැබැයි ඒ වගේම කළුවරේ තියලා තියෙන්නේ. ඒකෙත් වතුර බැලුවට මුණ පේන්නේ නැහැ නේ, කළුවරේනේ තියෙන්නේ. දැන් හිතන්න එතකොට හරි හරි නිවර වලින් හිවත් වෙච්ච හිත මොන වගේ වෙන්න ඕනද එහෙනම්?
ක්‍රිස්ටල් ක්ලියර්.
මොකුත්
පාටක් නැතුව,
පාටකුත් නැති, රත්තරලත් නැති නේද? රත්තරලත් නැති, පාටකුත් නැති, ඊළඟට සෙවලත් නැති, මඩත් නැති, ගලන්නෙත් නැති නේද? හරිම නිශ්චල පිරිසුදු වතුර.
ඒ කියන්නේ අනස හරියටම ස්වභාවික වතුර කියන
තැන. එච්චරයි. පියෝ වෝටර්. කිය අපි අපිට වෙලා තියෙන්නේ ඕකට කැමති නෑනේ අපි. අපි ඔකට දාන්න ඕනේ සීනි ටිකක් දා ගන්න ඕනේ කෝපි ටිකක් දා ගන්න ඕනේ කිරි ටිකක් දා ගන්න ඕනේ නැත්තම් කහට ටිකක් දා ගන්න ඕනේ වතුර ටිකක් බොන්න කටිය කැමති නැහැනේ ඇල්ලතුර නේ අප්පා යෝගදාය වෙලා තියනේ අපේ හිතට ඒ පිරිසුදු හිතට අපි කැමති නැහැ පිරිසුදු හිතාරි ඒකාකාරී පිරිසුදු හිතාරි බෝරින් පිරිසුදු හිතේ මොකුත් නැහැ ඉතින් අපිට මදි ඉතින් අපි රට වටේ යනවා මේකට කොහොමද ඇල්ලතුර මේ කිරි ටිකක් දාගන්නේ මේකට කොහොමද නිල් ටිකක් දාගන්නේ මේකට කොහොමද මඩ ටිකක් දාගන්නේ මේ කොහොමද කලඹ ගන්නෙ මේ කොහොමද පාසි බඳෝ ගන්නෙ ඉතින් අපි රටේ යනවා ඉතින් අර පිරිසුදු හිත ඇතුලේ තියෙනවා
ඒ කියන්නේ අර ඉස්සෙල්ලා මතෙච්ච විදියටම මේ මොනාද ඇඩ් කරන්නේ ඒකට වටිනාකමක් ඇවිල්ලා අපි ඒක ඇලෙනවා කියන තැනටද
එන්නේ
එතනට එන්නේ
නේ ඔව් එදාස ඉතින් අපි ඒකට ඇලුන්නේ නැහැ වටිනකමක් දුන්නේ නැහැ තණ්හාව කපා හැරියා තිනම් යාවේය මතු වෙන්නේ අර කැන්වස් එක තමයි මොකද ඒක 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 හුදේ හුතේ පැවැත්මනේ හුදේ තියෙන එච්චරයි නේද ඇල්වතුරේ ආයි අපි ඇල්වතුරට මොකක්වත් දාන්න දෙයක් නැහැ ඇල්වතුර ගතිය ගන්න ඇල්වතුර ගතිය තියෙනවා ඒකේ නේද පිරිසුදු ගතිය ඒකේ තියෙනවා අන්කන්ඩිෂන් කියන එක ඒකේ තියෙනවා දෙයක් නේද කන්ඩිෂන් වෙලා නැහැ දැන් අපි පාට ගැන්වීම තුල කරන්නේ කන්ඩිෂන් කිරීමක් තත්ත්වගත කිරීමක් නේද නැටවීම තුල රත් කිරීම තුල කරන්නේ තව තත්ත්වගත කිරීමක් මඩ එකතු කරා නම් සෙවල් බැඳුනා නම් කලුවරේ තිබුණා අපි මේ කරන්නේ තත්ත්වගත කිරීමක් එහෙම කරක් එහෙම දෙයක් කරේ නැත්නම් යාගේ ප්‍රകൃතිය කියන්නේ හරි පිරිසුදු වතුර එච්චරයි අපේ හිතත් නිකන් පිරිසුදු වතුර ටික වගේ අපිට තියන් ඉන්න පුළුවන් නම් නේද අපිට අපේ හිත තියන් ඉන්න පුළුවන් නම් පිරිසුදු වතුර වගේ කිසිම කන්ඩිෂන් කිරීමක් කරන්න නැතුව කිසිම තත්ත්වගත කිරීමක් කරන්න නැතුව නිවන් දැකලා තමයි ඉන්නේ ඒ වගේ තමයි
අවසාන දේ ඊයේ අපි සාකච්ඡා කරා වගේ අර අපි දකින දේ ගැන මෙමරි තියෙන එක ඒ කියන්නේ ඩේටාබේස් එකේ තියෙන එකේ ඒක නිසා වෙන්න පුළුවන් කමක් තියනවාද මේ අපි මේ පාර කරන දේත් එක වැලියු එකක් එන්න
වෙන්න පුළුවන්. ඒ කියන්නේ උතන වෙන්නේ බුදුහාඳුර වචනයක් කියනවා මේ සංඥා අනුසෙන්ති සංඥා නානුසෙන්ති. දැන් ඔය කියවලා බලන්න මේ මදුපිණ්ඩික සූත්‍රය එහෙම මදුපිණ්ඩික සූත්‍රය අර දණ්ඩපාණී ඇවිල්ලා ඇහුවාම මේ ඔබහන්සේගේ දෘෂ්ටිය මොකද්ද? වගේ දෙයක් අහන්නේ. ඒකේ එක කෑල්ලක් තමයි මේ සංඥා නානුසෙන්ති කියන්නේ. ඒ කියන්නේ සංඥා බැහැ ගන්නෑ. සංඥා ලාටු වශයෙන් ඇලිලා හිටින්නේ නැහැ හිතේ. කියන උන්වහන්සේගේ හිතේ රහතන් වහන්සේගේ හිතේ මේ සංඥා පරිහරණය කරාට ඒව ලාඩු වශයෙන් ඇල්ල හිටින්නේ නැහැ. මැකිලා යනවා. දැන් හිතන්න අපි චිත්‍රය අඳිනවා හැබැයි නිකන් වෝටර් කලර්ස් වලින්. නේද? වතුරටයක් දාපු ගමන් මැකිලා යනවා. ආයෙ අර පරණ ප්‍රകൃති පිරිසුදු කැන්වස් එක එහෙම්මමයි. පර්මනන්ට් ඉන්ක් වලින් නෙමෙයි අඳින්නේ. අන්න ඒ වගේ හිතන්නක නිකන් අර අපි චෝක් කැලකින් අඳහම බින්දුවක්වත් හිටින්න නැතුව මැකිලා යනවනම් නේද? తాවකාලික ඒ වැඩේට ප්‍රයෝජනවත් පිණිස ඇඳගත්තා. මකබෝගා මොකක්වත් නැහැ. ඔන්නේ වගේ තත්යක් නම් තියෙන්නේ. දැන් අපේ හිතවලට වෙලා තින අපි මොකක් හරි දෙයක් දැක්කහම ඒකේ ලාඩුවක් උලා ගන්න අපේ ඇතුලේ. ඒක තියා ගන්න ඒක ස්ටෝ වෙනවා. ඒක ಗබඩා වෙනවා. ආයි මාසයකට පස්සේ වන්න අර ಗබඩාවෙන් ඇදලා ගන්නවා කෑල්ල. කම්පයා කරනවා. සංසන්දනය කරනවානේ අපි. ඒතකොට අපේ දත්ත ಗබඩාව කරා කියෝ වගේ අපි ඉඳුරන් පරිහරණය කරද්දී පුළුවන් තරම් දත්ත ಗබඩා කරනවා. ඔක්කොම ස්ටෝ කර ගන්නවා. ඕනේවයි එපායවයි කිසි පිළිවෙලක් නැතුව ඔක්කොම නිකන් අච්චාරු වගේ දැන් ಗබඩා වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ මාක් හරි අලුතෙන් මාක් හරි දැක්කම අර ಗබඩාවෙන් එකක් අරගෙන මැප් කරලා බලනවා මේක තියෙනවද? මෙර රෙෆරන්ස් එකක් ගන්න පුළුවන්ද? ඒ අනුව අඳුනා ගැනීමක් කරනවා. ආ මේකනේ. ටක් ගාලෙන්න දුන්නා රිසල්ට් එක දුන්නා. ආ මෙන්න මේක තමයි දැක්කේ. හරියන්න පුළුවන්, වැරදිනත් පුළුවන් හැබැයි. වැරදිට හඳුනා ගැනීම වෙන්න පුළුවන්. නේද? මැපින් එක වැරදිච්ච ගමන් හඳුනා ගැනීම වැරදි. අපිට කියන්නේ මේ අර මේ පුතා කියලා අඳුනගත්ත හැබැයි හොරෙක්. අනාතයිනේ. රෑ සාමාන්‍යයෙන් කියන්නේ උදාහරණයට නේද? රෑට ගෙදර මිනිස්සෙක් කෙනවා. පුතා කියලා හිතලා දොර ඇරියා. හඳුනා ගැනීමම වැරදි. බැලුවම හොරෙක්ට දොර ඇරලා තියෙන්නේ. මේ ඇතුළේ ඔක්කොම ටික සුද්ධ කරන් යනවා.
අර වෙන ට්‍රික් එක තන.
ඉතින් ඔය වගේ අපිට අර අපිට දැන් හරි නුවණින් කටයුතු කරන්න ඕනේ හැමතිස්සෙම නිකන් හිත ගැන අවධානෙන් මොනවද විතර මේකේ අඳින්නේ? මොනවද මේකේ මම තත්ත්වගත කරන්නේ? ලාටු වශයෙන් උලාගන්නේ මොනවද මේ හිතේ? නේද? මට පුළුවන් නම් මේ ඇඳෙන චිත්‍ර එකකටවත් වටකමක් නොදී මේවා හුදෙක් චිත්‍ර කියන තැන තේරුම් අරගෙන හිමීට මකමකා යන්න. එතකොට මේකේ අර පිරිසුදු හිතම මට දිගට පවත්වන්න පුළුවන් වෙයි.
සංසබාන්සේටත් මේ කරුණ අහන්නිට යමටත් නිවිසන්සෙන්න.
හොඳයි හොඳයි. දරුවන් සන්නයි. ඉතින් අද අපිට තව කටයුත්තකුත් දෙදලා තියෙනවා පහළ
මේ. ඔව්
ඔව්.
සොයනන්ස් විබල් මහත්මය ආයේ අත උස්සල තිනවා කතා කරන්න එන්නුනා.
අවසරයි සාන්නස් දැන් වෙලාවත් කියලා මට ඇත්තටම දිට්ඨිය ගැන සම්බන්ධයෙන් තමයි මේ අර ඔබ වහන්සේ කරුණු පැහැදිලි කරනකොට අර සංඥා ලාටුව කියන එකේදී ඒක මට ගොඩක් දුරට පැහැදිලි වුණා. කියන්නේ අපි දැක්මක් කියලා කියන්නේ සංඥාවෙන් ගන්න දෙයක් බොහෝ විට. එතකොට අපි සාමාන්‍ය කියන නිවන කියන එකත් අර සංඥා වේදිත නිරෝධයක් කියලා. ඒ කියන්නේ අපි අර දිට්ඨිය මේ ගෙවිලා යෑමක් වගේ අදහසක් තමයි ඇත්තට මට මුලින් තිබ්බ ප්‍රශ්නේ. මේ ඊළඟ අතරමැද සාකච්ඡාවේදී ඒක ඇත්තට පැහැදිලි වුණා ඔබ වහන්සේ මේ අර නාම රූප සම්බන්ධයෙන් ඒ සංඥා ධාටුව වගේ කියලා. ඒක පොඩ්ඩක් මට මේ අපහුව අදහස හැටියට ප්‍රකාශ කරන්න තමයි මම අත ඉස්සුවේ. බොහොම පිං අවස්ථාව ලැබුණා ස්වාමීන්
වහන්සේ. හොඳයි හොඳයි. ඇත්තටම සංඥා වේද නිරෝධයම නිවන කියන්නේ නැහැ බුදුහාඳුරෝ. දැන් සංඥා වේද නිරෝධය කියවම සංඥාත් නැති වේදනාත් නැති අවස්ථාවක් පෙන්වන්නේ. ඉතින් නිවන කියන වචනේ ඉතින් ගත්තොත් එක එක පැති වලින් මේ අර්ථකථනය කරනවා. සියලු සංස්කාර සමනය කිරීම, ඊළඟට සියලු උපදීන් අතහැරීම, සියලු තණ්හාව ශය කිරීම, විරාගය, නිරෝධය, නිවන. ඒ විදිහට පැති ගණනාවකින් පෙන්වනවා. දැන් අදත් අපි කතා කරේ දැන් ඔය හිතේ කිසිවක් නිරූපණය නොවන අනිදස්සන తত্ত্বය නිවන වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒතර මොකක්වත් හිතේ නිරූපණ නැහැ. අර ප්‍රകൃති తত্ত্বයේ ඇල්ලතර తত্ত্বය උපාදාන රහිත తত্ত্বය සම්පූර්ණයෙන්ම නිදහස් නිමිච්ච දෙවිලක් මොහක්වත් නැති වර්ණගත නොවෙච්ච ඒ අන්කන්ඩිෂන් අන්කන්ඩිෂන් කියලා කියන්නේ අසංකත රුණවාගේ తত্ত্বයක් ඉතින් නිවන වශයෙන් පෙන්ලා තියෙනවා. ඉතින් හොඳයි. ඉතින් අද දවසේත් ඉතින් අපි පිරිසක් එක්කතු වෙලා ධර්ම සාකච්ඡාව නිරත වෙලා මේ රස කරගත් අවසීලු මුස්කසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. ඉතින් මම පුණ්‍යානුමෝදනා කියන්න කියලා ආරාධනා කරනවා අපේ ගුත්ත සාමිනාංශේ වැඩ ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනා කරන්න කියලා.
අවසන සයන්ස අද දවසෙත් සංගීත සූත්‍රයේ නවකට කාරණක් නවයක් අඩඟු කාරණා මත කරගෙන ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්න හේදුනා. ඉතින් අභෝග පුද්ගලයන් අවස්ථා නමය වගේම අපිට ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාවෙන් කොච්චර ප්‍රයෝජනයට ගන්න ඕනද කියන අවස්ථාවත් අපි හොඳට මතු කරගත්තා. ඉතින් මේ විදිහට ධර්ම සාකච්ඡාව තුළින් ජනිත කරගත්තු සීල පුණ්‍ය ශක්තියත් ඒ වගේම මේ සහරහා මේ සඳහා නොඑක් අයුරින් පෙනෙන පිණි උදව් කරපු සියලු දෙනාටවත් ඒ වගේම සියලු සත්‍යයන් හරටම මේ මුද්ධාවින් යුතුව මේ සියලු පුණ්‍යක ශක්තිය අනුමෝදන් කිරීමටත් අවසාන වශයෙන්ම මේ විද්‍යට භෞවිය අවස්ථාවකටම ඇවිල්ලා මේ භවයේදීම මේ උතුම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මේ අවස්ථාව උදා කර ගැනීම සඳහාම මේ කුසල ශක්තියත් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ගාථා සජ්ජායනා කරමු.